ඇයි හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනමත්ම අද දවසේදීත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවන්දට කිසිලෙස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවා අවස්ථාවේ පවත්වන සජීවි ධර්ම සාකච්ඡාවට. අද සතියේ සිකුරාදා දවසයි. ඉතින් අද දවසේදී අපට වාග්ය ලැබෙනවා අපි මේ සතියේ සඳුදා දවසේදී ආචාර්ය රවි කොග්ගලගේ මහත්මයා සම්බන්ධ කරගෙන ආරම්භ කළා වූ ධර්ම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න. අද දවසේදී හැම දෙනා වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ආචාර්ය කොග්ගලගේ රවි කොග්ගලගේ මහත්මයාට ශ්‍රී ලංකාව සම්බන්ධ වෙන අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න ලැබෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි මේ මම හිතන්නේ පහුගිය සති දවසේ සාකච්ඡා කළේ එකක් මදුපිණ්ඩික සූත්‍රය, අනිත් එක අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය. ඒ දෙකෙන් එන ගහම් කරුණු වලින් අපි මේ බුදු දහම දැක ගන්න නැත්නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඒවා උදව් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මම ඒක තව පොඩ්ඩක් මතක් කරන්නම්. අපි මදුපිණ්ඩික සූත්‍රයේ මේක මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ මේ මජ්ක්‍ධිමනිකායේ මූල පණ්ණාස පාළියේ සිහනාද වග්ග කියන කොටසේ. එතකොට ඒකේ මුලින්ම මේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා එක්තරා භික්ෂුවක්. ඒකේ සිංහල තේරුම කිව්වොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිනම් වාදයක් සා වූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මාරයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ සත්‍යයන් සහිත ලෝකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටින්නාහුද? ඒතර කොහොම මේ වාද විවාද නොකර ඉන්නවද කියලා අහන්නේ මෙච්චර මේක එක જાති සත්‍යයන් ඉන්න තැන. අනිත් එක අහනවා භාග්‍යවතුන් වහන්සේ කෙසේනම් කෙලෙසුන්ගෙන් වෙන්න වාසය කරන්න වූ කරන්නා වූ සැකනැත්තා වූ කුකුස්සින්දා වූ කුඩා මහත් භවයන් කෙරෙහි පහ වූ තණ්හා ඇති ඒ බ්‍රාහ්මණයා තුළ කෙලෙස් හැඟීම් මනුසේ වශයෙන් නොපවතින්නාහුද කියලා. එතෙන්ට තමයි මේ දේශනා පාඨයේ එන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එක පාලියෙන් කිව්වොත් යතෝ නිදානම් බික්ඛු පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරං එත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං එසේවන්තෝ රාගානුසයානං එසේවන්තෝ පටිගානුසයානං එසේවන්තෝ දිට්ඨානුසයානං එසේවන්තෝ විචිකිච්ඡානුසයානං එසේවන්තෝ මානානුසයානං එසේවන්තෝ භවරාගානුසයානං එසේවන්තෝ අවිජ්ජානුසයානං එසේවන්තෝ දණ්ඩාදාන සත්තදාන කලහ විග්ඝහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤ මුසාවාදානං එත්තේ පාපකා කුසලා ධම්මා අපරිශේෂා නිරුජ්ජಂತಿ ඉදමෝච්ච භගවා ඉදං වත්තාන සුගතෝ උත්තාසාය උත්තායාසන විහාරං පාවිසි. මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩි. දැන් මෙතන ඔය ලිස්ට් එකක් කියාගෙන ගියා. මේ අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසිතබ්බං කියන ඒවා සිද්ධ වෙන්නේ නැහැ. එසේවන්තෝ රාගානුසයානං රාගානුසය පටිගානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය. ඒ කියන්නේ මේ අනුසය ධර්ම. ඊළඟට මානානුසය භව රාගානුසය අවිජ්ජානුසය කියන ඒ අනුසය ධර්ම පිහිටන්නේ නැහැ කියනවා. ඒ වගේම දණ්ඩාදාන සත්තාදාන කලහ විග්‍රහ විවාද තුවන්තුවා. දණ්ඩාදාන කියන්නේ දඬුම ගුරු වරන් රණ්ඩු වෙන එක. සප්තාදාන කියන්නේ ආයුධ අරන් ඒ කලහ කරගන්න එක. ඊළඟට කලහ කෝලාහල විග්ඝහ විවාද තුවන් තුවන් කියන්නේ තාතෝ කියලා දැනගන්න එක. තේසුම්ඥ කියන්නේ කේලං කියන එක, මුසාවාදානං කියන්නේ බොරු කියන එක. ඔන්න ඔය වගේ එත්තේතේ පාපකා කුසල ධර්මා අපරිශේෂා නිරුජ්ජන්ති इति. ඔන්න ඔය කියන පාපකා කුසල ධර්ම අපරිශේෂා අපරිස්සෝ නිරුජ්ජන්ති. ඒ කියන්නේ ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා මේ කියන පාපක අකුසල ධර්ම. කොහොමද? ඒක ආයි මුලට ගියොත් යතෝ නිදානම් බික්ඛු පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. එත්තචේනස්ති කියලා තමයි මේ අර ඒ කියපු විස්තර ටික කිව්වේ. ඒතකොට මේ යතෝ නිදානම් බික්ඛු පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියන එක තමයි ඔන්න කෙටියෙන් දේශනා කරන්නේ. මේකයි හේතුව යතෝ නිදානම් වික්කෝ පුරිසම් පපංච සංඥා සංකාස් මුදචරන්ති. මේක ඊළඟට ස්වාමින්වහන්සේලා සාකච්ඡා කරනා මේ බුද්ධ ඥානන් වහන්සේ කෙටියෙන් කියපු දේ අපිට තේරෙන්නේ නැහැ. මේක විස්තර අහගමු කියලා කාගෙන්ද අහගන්නේ කියලා කතා වෙනකොට මහා කච්චායන ස්වාමින්වහන්සේව සිහි වෙලා උන්වහන්සේ ළඟට ගිහින් මේක විස්තර කරන්න කියලා අහනවා. එතකොට මේ විස්තර කිරීම තමයි ඔන්න අපි ඊළඟට ගන්න. ඒ විස්තර කිරීම තුලදී තමයි අර අපිට පොදු ඒ දේශනා ටික, ඒ කියන්නේ මේ කියපු කෙටියෙන් කියපු දේ උන්වහන්සේ ආයතන හයට සම්බන්ධ කරලා අන්න තව ටිකක් විස්තර කරනවා. එතෙන්දී තමයි එන්නේ ඇස කන නාසය ඒ ආදී ආයතන වලට සම්බන්ධ කරනවා. චක්කුංචා උසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපංචේති, යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඥේසු රූපේසු. අන්න ඒ විදිහට ඇසගෙන විස්තර කරනවා. ඒක මම ටිකක් තේරුම් කළොත් චක්කංචා උසෝ පටිච්ච රූපේච. ඇසත් රූපත් නිසා උපජ්ජති චක්කු විඥාන. උපදිනවා චක්කු විඥානේ. එතකොට පටිච්ච කියන එකයි උපජ්ජති කියන වචනේ දෙකම යෙදෙනවා මෙතන. ඒක ටිකක් නුවණින් විමසන්න ඕනේ. මොකද පටිච්ච සමුප්පන්න බවක් එතන පෙන්නනවා. කියන්නේ ඇසත් රූපත් නිසා තමයි චක්කු විඥානේ උපදින්නේ කියන පච්චයා කියන සම්බන්ධය. ඒකේ කාලියෙන් එන්නේ චක්කංචා උසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඊළඟට කියනවා තින්නම් සංගති පස්සෝ. ඔය තුනේ එක්වයාම පස්සයයි. පස්සපච්චයා වේදනා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. යං වේදේති තං සංජානාති. යමක් විඳීද එයා හඳුනගන්නවා. යං සංජානාති තං හිතක්කේති. යමක් හඳුනගනිද ඒ ගැන කල්පනා කරනවා. සංවිතක්කේ යම් විතක්කේ සම්පපංචේති. යමක් කල්පනා කරයිද එය ප්‍රපංච බවට පත් වෙනවා. යම් පපංචේති තතෝ නිදානං. අර යතෝ නිදානං කියපු එකට දැන් තතෝ නිදානං කියලා මෙතන වචනේ වෙනස් වෙනවා. ඒතර යම් පපංචේති තතෝ නිදානං. හරි ප්‍රපංච කරයිද ඒක තමයි නිදාණය. මොකටද? පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. පුරුෂයාව කියන්නේ මේක හදපු පුද්ගලයාව පපංච සංඥා සංකා විසින් අධිපත්‍යයන් නැත්නම් පාලනය කරන්න සමුදාචරන්ති කියන්නේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අතීත චක්කු විඤ්ඤේයේ රූප විදිහට, අනාගත චක්කු විඤ්ඤේයේ රූප විදිහට, වර්තමානයේ චක්කු විඤ්ඤේයේ රූප විදිහට තමයි ඒවම හදපු කෙනාව පාලනය කරන්නේ නැත්නම් අභිභවා යන්නේ ඉක්මවා යන්නේ. ඒකම ඊළඟට කනට තියෙනවා. සෝතං චා උසෝ පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. ඔය විදිහට ගිහින් ඒ ප්‍රපංච බවට පත් වෙනවා. ඒ ප්‍රපංච බවට පත් වෙන්නේ පත් වෙලා පුද්ගලයාව අභිභවා යන්නේ කොහොමද? අතීතානාගත පච්චුප්පන්නේ සෝත විඤ්ඤේයේසු සද්දේසු කියලා. ඔක ඔය වගේ ආයතන හයතම තියෙනවා. අන්තිමට ඒක මෙතන වැදගත් වෙනවා. මන ආයතනෙටත් මේක සඳහන් වෙනවා. එතකොට මන ආයතනෙට කොහොමද සම්බන්ධ වෙන්නේ? මනංචාවුසෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තම් සංජානාති යං සංජානාති තං ිතක්කේති යං ිතක්කේති තම් පපංචේති යං පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු මනෝ විඤ්ඤයේසු ධම්මේසු. අන්න ඔය විදිහට දැන් ආයතන නිසා මේ විදිහට ප්‍රපංච සංඥා සංකා හැදිලා ඒවා විසින් පුද්ගලයාව අභිභවා යන විදිහ මෙන්න මේක තමයි නිදාණය කියලා පෙන්නනවා. අර කියපු කෙලෙස් ගොඩට පාපක අකුසල ධර්ම ගොඩට නිදාණය ඕකයි කියලා. ඊළඟ ඡේදයට යනකොට මේකේ තව ටිකක් වෙනස් විදිහකට විස්තර කරනවා. සෝවතාවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. ආය කියන චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. දැන් සති කියනකොට තේරුම් ගන්න මේවා ඇති කල්හි. අර ඉනස්මින් සති ඉදං හෝති ධර්මතාවය. ඒක චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. එතකොට මොකද වෙන්නේ? පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති. පස්ස පඤ්ඤත්තියක් පනවා ගන්නවා. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති. පස්සේ කියන පඤ්ඤත්තියක් පනවා ගන්නවා කියන කරුණ තානමේතං විජ්ජති. ඔහම දෙයක් විද්‍යමාන වෙනවා. තානමේතං විජ්ජති. ඊළඟට කියනවා පස්ස පඤ්ඤත්තිය සති. පස්ස පඤ්ඤත්තියක් ඇති කල්හි මොකද වෙන්නේ? වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති. වේදනා ප්‍රඥාත්තිය පනවා ගන්නවා කියන කරුණ තානමේතං විජ්ජති විද්‍යමාන වෙනවා. ඊළඟට වේදනා ප්‍රඥාත්තිය සති. වේදනා ප්‍රඥාත්තියක් ඇති කල්හි සංඥා ප්‍රඥාත්තිං ප්‍රඥා පෙස්සති තානමේතං විජ්ජති. සංඥා ප්‍රඥාත්තිය සති විතක්ක ප්‍රඥාත්තිං ප්‍රඥා පෙස්සති ඉති තානමේතං විජ්ජති. විතක්ක ප්‍රඥාත්තිය සති පපංච සංඥා සංකා සමුදාකරණ ප්‍රඥාත්තිං පඤ්ඤා පෙස්සති ඉති තානමේතං විජ්ජති. විතක්ක පඤ්ඤත්තියක් ඇති කල්හි තමයි ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ ප්‍රඥාත්තියක් පනෝ ගන්නවාය කියන කරුණ විද්‍යමාන වෙන්නේ තානමේතං විජ්ජති. එදිහට ඒ ඇසට කිව්වා වගේ ආයතන හයතම කියනවා මන ආයතනෙත් එක්ක. ඊළඟ ඡේදෙදී යනවා මේකේ අසති ස්වභාවය. සෝවතා උසෝ චක්කුස්මින් අසති. මේ විදිහට මේ ඇහැ නැති කල්හි රූපේ අසති. රූපේ නොපිහිටන කල්හි චක්කු විඥානේ අසති. චක්කු විඥානේ නොපිහිටන කල්හි එතකොට මොකද වෙන්නේ? පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති. අනෝයි කියන සිද්ධිය. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති. මේතං තානං විජ්ජති. එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන කතාව. මේ කාය මතක් කළොත් චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඇහැ රූප චක්කු විඥානේ කියන තුනටම අසති. මතක් කරගන්න ඉමස්මින් අසති. ඔකයි. ඉදං කියන එක තමයි ඔය ඵලය කියන එක. අසති ඉදං අහෝති කියන පැත්තට තමයි මේ යන්නේ. ප්‍රපලය විදිහට කරන මුලින්ම එනවා පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති. පස්ස පඤ්ඤත්තියක් පනවා ගන්නවාය කියන එක. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති. එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. වේදනා පඤ්ඤත්තිය අසති. පස්ස පඤ්ඤත්තිය අසති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති. පස්ස පඤ්ඤත්තියක් නැති කල්ලි, ඒ කියන්නේ පිහිටලා නැති කල්ලි අසති. වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති. වේදනා පඤ්ඤත්තියක් පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් වෙනවා වේදනා පඤ්ඤත්තිය අසති සංඥා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති. සඤ්ඤා පඤ්ඤත්තිය ආසති විතක්ක පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති. විතක්ක පඤ්ඤත්තිය ආසති පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති කියලා. ඔය විදිහට එතකොට විතක්ක පඤ්ඤාත්ය කියන එකත් අසති ස්වභාවයේදී පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤාත්තිං පඤ්ඤාපෙස්සති इति නේතං තානං විජ්ජති. පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එකකුත් විද්‍යමාන වෙන්නේ නැහැ කියන අසති කියන ස්වභාවය. එතකොට මෙතන ඉස්සෙල්ලා පෙන්නනවා සති කියන ස්වභාවය. දැන් අපි ඇහැ කියන ආයතනෙ ගත්තොත් ඇසයි රූපයි චක්කු විඤ්ඤාණේ අසතිනා මේ පපංච සංඥා සංකා කියන ප්‍රඥප්තියට එන්නේ නැහැ. ඒවා සතිනම් ඒවා ඇතිකල්හි ඒ මට්ටමට එනවා කියන ධර්මතාවය. ඒතර මෙතන ওই පටිච්ච සමුප්පාදයේ බොහොම ලස්සනට මං හිතන්නේ පැහැදිලි වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයයි. ඒකට අනේ ඒ පටිච්ච සමුප්පාද ධර්මතාවය මතු කරන්න තමයි මං උත්සාහ කළේ මේ සූත්‍රයේ මෙන්න මේ දේශනාව තුලින්. එතන මේ අර කලින් දවසේ සාකච්ඡා කරපු ටික ආයේ මතක් කළා කෙටියෙන් මෙන්න මෙහෙම දෙයක් තමයි අපි එතෙන්දි සාකච්ඡා කළේ කියන එක. මේ ගැන ආයේ කාට හරි අදහස් ප්‍රශ්න තියනවා නම් ඉදිරිපත් කරන්න අපිට තව ටිකක් ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. කාට හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් නැත්නම් තව දැනගන්න ඕන තැනක් තියෙනවා නම් නැත්නම් තමන්ගේ අදහසක් මේ ගැන තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඊළඟ සූත්‍රෙත් අපි කියපු ටික කෙටියෙන් අපට කරන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. මෙතන මම විශේෂයෙන් අතු කරපු අදහස තමයි මේ සති කියන එකයි අසති කියන එකයි අපි තේරුම් ගන්න ඕන. මොකද මෙච්චර කල් සමහර විට අහලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනාවේ සිද්ධිය. ඕක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. ඉතින් ඒ මට්ටමින් විතරක් අපිට දහම නැත්නම් ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න අමාරුයි. ඒකේ ඇත්ත දකින හැටි තමයි ඊළඟ දෙකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ සමුදයයි නිරෝධයයි කියන පැත්ත. සමුදය පැත්තේදී තමයි සති කියන එක. මෙන්න මේවා ඇති කල්හි මෙහෙම වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. එතෙන්දී සමුදය විදිහට පෙන්වන්නේ ඇහත් රූපත් චක්කු විඥානයත් කියන ಜಾති තුන. ඒ ඇති කල්හි එතකොට පස්ස වේදනා සංඥා ඒවා ගැන විතක්ක පපංච මේවා පටිච්ච සමුප්පන්න විදිහට ඇති වෙනවා. එතකොට අර කරකේපු පාපක කුසල ධර්ම කෙලෙස් අනුසය ධර්ම හට ගන්නවා. මේක තමයි සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. ඒ සමුදයයි ඵලයයි පෙන්නවා. ඊළඟට ඒකේ අසති ස්වභාවය තමයි මම දකින්නේ රහතන් වහන්සේගෙන් නැත්තම් අවිද්‍යාව ඉතුරු නැතුව දුරුක මනසක ස්වභාවය තමයි චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඒ නිසා අර පාපක කුසල ධර්ම හටගන්න විදිහක් නැහැ. මොකද සමුදය දුරු වෙලා නිසා. ඉතින් මෙතෙන්දී අපිට අර සාමාන්‍යයෙන් අහන්න ලැබෙන දේවල් ටික මම ටිකක් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ නුවණින් විමසන්න කියලා කියනවා. අවිද්‍යාව නැති මනසටත් එහෙම නැත්නම් රහතන් වහන්සේටත් අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ ඇහැ කන නාසය එහෙම නැත්නම් ඇහැ රූප චක්කු විඥාන තියෙනවා. ස්පර්ශය කියන එකක් ඇති වෙනවා. ඒ නිසා වේදනාවක් ඇති වෙනවා. එතනින් එහා කොටස තමයි ඔය තණ්හා උපාදාන භව ජාති වගේ දේවල් තමයි නිරුද්ධ වෙන්නේ කියලා. මම ආයෙ කියන්න ඇහැ රූප චක්කු විඥාන කියන කොටස තියෙනවා. ඒ නිසා ස්පර්ශයක් තියෙනවා. ඒ නිසා වේදනාවක් තියෙනවා. නැති වෙන්නේ තණ්හාවයි උපාදාන භව යන ඔය කොටස් ටික විතරයි කියලා. ඒක මම පොඩ්ඩක් ඒක දහමට අදාළද කියලා මේ කියන කරුණත් එක්ක ටිකක් නුවණින් විමසලා බලන්න පටිච්ච සමුප්පාදයට අනුව. දැන් මේකෙදි පැහැදිලිව කියනවා ඇහැ තිබුණත් රූප තිබුණත් චක්කු විඥාන තිබුණත් මෙන්න මේ වගේ සිද්ධි දාමයක් සිද්ධ වෙනවා. ඇහැ තිබුණ නැත්නම් රූප තිබුණ නැත්නම් චක්කු විඥාන තිබුණ නැත්නම් මේ වගේ දෙයක් වෙන්න බෑ කියලා අසති ස්වභාවය. එතකොට මේ අසති ස්වභාවය නේද අවිද්‍යාව දුරු වුණ මනසක තියෙන්න ඕන කරුණ කියන එකයි මම මේ මෙතන මතු කරන්න උත්සාහ කරන්නේ. එතන තියෙන පටිච්ච සමුප්පාද සම්බන්ධය. මොකද කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්කා වෙන්නේ කියන පැත්තෙන් තමයි මම මේක අර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන මොනවා හරි අදහසක් තියනවද? තෙරුවන් සරණයි.
මම තෙරුවන් සරණයි කියලා දුනාට මේ කොකලගේ මාතේ මම ප්‍රශ්න මේ පොඩි පැහැදිලි කිරීම ගැනීමක් අහගන්න කැමතියි. මේ ඔබතුමා කොහොමද එතකොට අසති කියන එකයි නිරෝධ කියන එකයි ওই දෙකේ වෙනස මොකද්ද? නැත්තම් දෙකම එකම කියලාද ඔබතුමා කියන්නේ?
හොඳයි මහම හොඳයි. ඒවා තමයි අපි සාකච්ඡා කරන්න ඕන. එතකොට දැන් පටිච්ච සමුප්පාදයේ දෙපැත්තක් පෙන්නනවනේ අපි සාමාන්‍යයෙන් දන්නවනේ පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි. ඒ සම්බන්ධතා දෙකනේ පටිච්ච සමුප්පාදයේ පෙන්නන්නේ. එතෙන්දී පච්චයා කියන එක විස්තර කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මොකද තමයි පච්චයා නැත්නම් හටගන්න ස්වභාවය. එතනම තියෙනවා ඊළඟට නිරෝධා කියන එක විස්තර කරලා. නිරෝධය විස්තර කරන්නේ එතකොට ඉමස්මින් අසති ඉදං නහෝති. මේ කියන්නේ හේතු පැත්තයි ඵල පැත්තයි කියන. ඉමස්මින් කියන්නේ හේතු පැත්ත, ඉදං කියන්නේ ඵල පැත්ත. එතකොට නිරෝධා කියන එක විස්තර වෙන්නේ පටිච්ච සමුප්පාදෙදි ඉමස්මින් අසති ඉදං නහෝති. ඒ වගේම ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති කියන ඒ පාඩ දෙකෙන්. එතකොට මම හිතන්නේ අර අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. එතකොට අසති කියන එකයි නිරෝධා කියන එකයි දෙකක් ඇත්තටම. ඒ නිරෝධා කියන එකට අයිති වෙනවා ඉමස්මින් අසති ඉදං නහෝති කියන දෙකම. ඒ කියන්නේ හේතුව නොයදෙන කල්හි වගේ තේරුමක් අසති කියන එක. නොයදෙන කල්හි කියන්නේ පිහිටලා නැහැ හේතුව. එතකොට ඵලය නිරුද්ධයි. දැන් නිරුද්ධයි කියනකොට මෙතන තේරුම් ගන්න අපිට හිතනවා අර තියෙන දෙයක් නැති වුණා කියලා. ඒ විදිහට තමයි අපි අහන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ උනාට ඊට වඩා වෙනස් අදහසක් මම දකිනවා. මෙතන නිරුද්ධා කියන්නේ හේතුව නැත්නම් සමුදේ නැති කල්හි ඵලයක් ඉපදිලා නැහැ. නැතුව තියෙන ඵලයක් නැති වුණා නෙවෙයි කියන කරුණ. අනේ ඔය කරුණ තමයි මම මේ නිරෝධා කියන නැත්නම් නිරෝධය විදිහට මේ මට වැටහෙන අදහස. ඒක මේවා සාකච්ඡා කරන්න පුළුවන් එකක් කෙනාගේ අදහස් තියෙනවනම්. තෙරුවන් සරණයි මේ පැහැදිලිද පිළිතුර?
තෙරුවන් සරණයි. ඔබතුමා එදා කිව්ව එකත් එක්ක ඒ කිව්දේ පැහැදිලි. හැබැයි මම ඒකම තමයි මම මේ මතු කරන්න උත්සාහ කරේ. මොකද දැන් ඔය පටිච්ච සමුප්පාදයේ තියෙන විස්තර වෙනකොට ඉමස්මින් ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කිව්වම මේ මට තාම නිකන් කියන විදිහට මේ යෙදෙන තැන්වල හැටියට මට නම් හිතෙන්නේ අර නැති දෙයක් ගැන නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මෙයා වෙනවා, මෙයා ඇතිවීමෙන් මෙයා ඇති වෙනවා, මෙය නැතිකල්ලි මෙයා නැත, මෙය නැතිවීමෙන් නැති වෙනවා. ඒ කියන්නේ නැති වෙන දෙයක්, කියන්නේ නැති කරගන්න දෙයක් තියෙයි කියන එක වගේ අදහසක් තියෙයි කියලා තමයි මේ මගේ නම් මෙතේම. ඒතොර ඒකට මම තව පොඩ්ඩක් වෙනවා ඔබතුමාගෙන් අහමි අහන්න. දැන් තව තැන්වල තියෙනවනේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. ඒතොර ඒකත් ඕකත් එක්ක ඔබතුමා ඔය විදිහට විග්‍රහ කරගන්න පුළුවන්ද?
ඔව් ඇත්තෙන්ම එතෙන්ට තමයි මට එන්න ඕනත් තැන. මොකද දැන් ඒක සඳහන් වෙන්නෙම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අවබෝධ කළා නම් සෝවාන් වෙනවා. අපි දන්නා ධම්මචක්කපවත්තන සූත්‍රෙදී කොණ්ඩඤ්ඤ තවුස සෝවාන් වුණා නැත්නම් ධර්මය දැක්කා කියන එක විස්තර කරන්නේ ওই විදිහට. මොකද අවබෝධ කළේ යංකින්චි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මං කියන කරුණ. එතකොට අපි පුළුවන් තරම් හොයන්න ඕන ඔන්න ඕකමයි කියන එකට තමයි මම මේ එන්නේ. එතකොට අපි එතන සාමාන්‍යයෙන් තේරුම් කරනවා අපට ඇහෙන්නේ යංකින්චි සමුදය ධම්මං මොනවාම හරි සමුදය ධර්මතාවයක් තියෙනවනම් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ධර්මතාවයක් තියෙනවනම් සමුදය ධර්මය කියන එක සබ්බන්තං සබ්බන්තං කියන කොට තේරුම් ගන්න ඒ සියල්ලම ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න යම්කිසි ස්වභාවයක් ඒ කියන්නේ ඵල ධර්මයක් තියෙනවනම් ඒ සියල්ලම අයිති කරනවා සබ්බන්තං කියන කොට ඒ සියලුම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් මේකට මේ ධර්මතාවයට පොදුයි සබ්බන්තං මොකද්ද ධර්මතාවේ නිරෝධ ධම්මං කියන එක ඔන්න ඔතන තමයි මේ 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 ටිකක් නුවණින් විමසන්න ඕන තැන මොකද අපිට නිකම්ම හිතෙන්නේ එහෙනම් අර හටගත්තු දේ නැති වෙලා යන කරුණ තමයි මේ කියන්නේ කියලා එතකොට ඒකද මේ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය අනුව ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි නස්මින් අසති ඉදං නහෝති කියන එකයි ඒක මම තව තැනකින් මතක් කළොත් අපි චතුරාර්ය සත්‍යයෙන් ගත්තොත් දුකයි දුක්ඛ සමුදයයි කියදෙනවා නේද දැන් දුක හටගන්නේ දුක්ඛ සමුදය තියෙනකම් එතකොට සමුදය විදිහට තණ්හාව ගත්තොත් තණ්හාව තියෙනකම් දුක සකස් වෙනවා එතකොට තණ්හාව ඇතිකල්හි දුක පවතිනවා හැබැයි තණ්හාව නැතිනම් අනතන තමයි ඉමස්මින් අසති කියන එකම කියන්නේ එතකොට දැන් තණ්හාව කියන කරුණ යෙදෙන්නේ නැත්නම් තියෙන දුක නැති වුණා කියන එකද දැන් දුක උපදින්නේ නැහැ කියන එකද දැන් තණ්හාවක් යෙදිලා නැත්නම් ඒකේ මට නම් ඒකේ පැහැදිලි වෙන්නේ දුක උපදින්නේ නැහැ කියන එක. එහෙම නැතුව ඇති දුකක් නැති වුණ කතාවක් නෙවෙයි මේ කියන්නේ නිරෝධ කියන කොට. ඒ කියන්නේ හේතු නොයදෙන කල්හි ඵලයක් ඉපදිලා නැහැ. නැතුව ඉපදුන ඵලයක් නැති වුණ කතාවක් කියන එකේ පොඩි අපි ඒ කියන්නේ මේ මේකේ මතු කරන යථා භූත ස්වභාවයේ වැහෙන ගතියක් තියෙනවා. මොකද මේ මේ දුක තියෙන දුක නැති කිරීම කියන එක එකක්. දුක නූපදින ස්වභාවය කියන එක තව එකක්. තම වේ නිරෝධ කියන වචනේ තුලින් දකින්නේ නූපදින ස්වභාවය. හටගත්තු දෙය නැති වෙන ස්වභාවය නෙවෙයි. එතකොට ඒක තව ධර්ම කරුණු වලට ගොඩක් ගැලපෙනවා. මොකද රහතන් වහන්සේලා අපි අහලා තියෙනවා ඒ නැවත උපතක් නැති කළා. දුක ආයි උපද්දන්නේ නැහැ කියන කරුණ. නැතුව එතෙන්දී අර තියෙන දුකක් නැති කළා කියන කරුණට වඩා මේ මොහොතෙන් පසුව ඒ කියන්නේ අවිද්‍යාව අශේෂව නිරෝධ වුණ මොහොතේ පටන් ඒක තමයි රහත් වුණ මොහොත කියන්නේ දුක නැවත උපදවන්නේ නැහැ. දැන් දුක කියන එක බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පෙන්නනවානේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට රහත් මනසකට ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කර මනසකට ආපහු පංච උපාදානස්කන්ධ උපදින්නේ නැහැ. මොකද උපදින්න තියෙන හේතුව අයින් වෙලා. ඒ හේතුව නැත්තම් ඵලය හටගන්නේ නැහැ. එතකොට ඒකේ මම මේ පෙන්වන්න හදන අදහස තමයි තියෙන දේ නැති වුණා කියන එක නෙවෙයි මේ කියන්නේ. උපදින්න තියෙන හේතු නැති කිරීම තුලින් නූපදින ගතියකට පත් වුණා. ඒ නූපදින ගතිය තමයි නිරෝධය කියන්නේ. හටගත් දේ නැති වෙන කතාව නෙවෙයි නිරෝධය කියන්නේ. කියන අදහස තමයි අතු කරන්න උත්සාහ කරන්නේ. ඒතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොට සබ්බන්තං කියනකොට මේ කියපු ටික විතර නෙමෙයි සියල්ලම ඕනම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් කියනවද ඔය සියල්ලම මේ නිරෝධ කියන ධර්මතාවයට යටත් නිරෝධ කියනකොට තේරුම් ගන්න මේ මේ නිරෝධ කියලා මම අදහස් කරන්නේ දැන් නූපදින ගතියනේ එතකොට අර සියල්ල කියනකොට ඉපදිලා තියෙන දෙයක් කියලා අහන්න පුළුවන් එතකොට ඒ සියල්ල කියලා අදහස් කරන්නේ දැන් ඒ සියල්ල උපද්ද ගන්න හේතුන් යෙදුන නිසායි උපද්දගත්තේ මොනවාද හේතුන් කෙටියෙන් ගත්තොත් අන්තිමටම හොයාගෙන හොයාගෙන යනකොට අවිද්‍යාව කියන හේතුව තියෙනවා ඒත් අවිද්‍යාව මත හදපු දේවල් ටික අවිද්‍යාව දුරු වුණ දවසට අර ටික හදන්නේ නැහැ කියන එක නෙමෙයි අවිද්‍යාව දුරුණ දවසකට එහෙම දේවල් උපදින්න විදිහක් නෑ. මොකද හේතුව යෙදෙන්නේ නැති හින්දා. ඒකට අර තියෙන දේ නැති වුණාද නූපදින ගතියද කියන එකේ ලොකු වෙනසක් තියෙනවා කියන අදහස තමයි මම මේ මතු කරන්න හදන්නේ. ඒක තමයි නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ ඒකට නූපදින ස්වභාවය. ඉපදිලා නැහැ. ඉපදිලා නැත්නම් ඒක අපිට තියෙනවා කියන්නත් බෑ, නැත කියන්නත් බෑ, තියුණා කියන්නත් බෑ, නැති වුණා කියන අදහස් දෙකටම යෙදෙන්නේ නැති ධර්මතාවයක් තමයි මේ පටිච්චසමුප්පාදය තුලින් පෙන්වන්නේ. පෙරවන් සරණයි. තව අදහස් නැත්නම් ඒ කියපු දේවල් ගැන ගැටලු තියෙනවා නම් විමසන්න. මොකද මේක විමසීම තුලින්ම තමයි අපිට ධහම හොයන්න වෙලා තියෙන්නේ අද. ඉතින් මගේ කිසිම ගැටලුවක් නැහැ ඕන જાතියකට තර්ක කරන්න මේ මේක එක ප්‍රතිවදි. ඒකට තමයි ධර්මයේ මතු වෙන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. කොග්ලගේ සමාවෙන්න. කොග්ලගේ මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරා දැන් වේදනාව පස්ස වේදනාව ඊට පස්සේ තණ්හාව එතනින් එතනට යනකම් එනවා කියලා. දැන් එතකොට ඒ වගේ අවස්ථාවක දැන් වේදනාව වුණත් අපි දන්නවා ඒවා ඒවා එහෙම එකක් කියලාම නැහැ. ඒ කියන්නේ මටම වුණත් එකම රස මේ ඇස රූපය මේවා ඔක්කොම එකම රූපය වුණත් වෙනෙනවක බලනකොට එන වේදනාවක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් තියදී අපි කොහොමද නිකන් එහෙම තේරුම් ගන්නේ? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් කෙලිස් නැසු කෙනෙකුගෙත් එහෙම වෙනවා කියන්නේ ඒක මේකට සාපේක්ෂව බලන්න පුළුවන් දෙහෙම කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මං කිව්වේ ඊට වඩා වෙනස් දෙයක්. මේ කියන්නේ කෙලස් නැසපු කෙනාගෙත් මේවා තියෙනවා කියන එක නෙමෙයි මං කියන්නේ. මං කිව්වේ එහෙම තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ වුණාට ඒකේ අඩුවක් තියෙනවා කියන එකයි මම මේ මතු කරන්න හදන්නේ. කියන්නේ ඇස රූප චක්කු විඥාන පස්ස වේදනා කෙලෙසෙන් නැසපු රහතන් වහන්සේගෙත් තියෙනවා කියන එකේ අඩුවක් තියෙනවා කියන කරුණයි මම මේ මතු කරන්නේ.
හොඳමයි. ඔව් පැහැදිලි වුණා. මම මේ පොඩ්ඩක් පරක් කර සම්බන්ධ වුණේ සමාව වෙන්න තිරුවන් සරණයි. ඔබතුමා කියපු එක පැහැදිලි.
ඔව් මෙතන විශේෂයෙන් මම මතක් කරනවා මොකද හුඟාක් දෙනා හිතාගෙන ඉන්නේ කියන අපිට අහන්න ලැබෙන මේ විදිහට ඉඳ එහෙමම තමයි අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට මේ පස්සේ කියන එක තියෙනවා රහතන් වහන්සේටත් ඒ නිසා හටගන්න වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා. හැබැයි මේ තණ්හාව විතරයි නැති වෙන්නේ කියන මට්ටම. ඉතින් මේ කරුණ මම පැහැදිලිව දකින්නේ පටිච්චසමුප්පාද ධර්මයට විරුද්ධයි කියලා. මම අහලා තියෙන පටිච්චසමුප්පාදයට නම් විරුද්ධයි. මොකද මම අහලා තියෙන්නේ අවිද්‍යාවෙන් පටන් අරන් අපි දන්නානේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදන, වේදනා පත්‍ය තණ්හා. ওই විදිහට තමයි මේ ටික යන්නේ. ඊළඟට ඕකේම අනිත් පැත්ත, ඒ කියන්නේ නිරෝධය පැත්ත සඳහන් වෙද්දී අවිජ්ජා නිරෝධ වුණා. අපේසව, ඒ කියන්නේ ශේෂයක් නැතිවම නිරෝධ වුණත් මොකද වෙන්නේ? සංඛාර නිරෝධයි. දැන් මෙතන නිරෝධ කියනකොට අන්න තේරුම් ගන්න අර නිවස්තින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. අවිද්‍යාව යෙදෙන්නේ නැත්නම් සංඛාර යෙදෙන්න විදිහක් නැහැ. මොකද සමුදේ යෙදිලා නැහැ. එහෙනම් ඵල ගැන කතා කරන්න විදිහක් නැහැ. එතකොට සංඛාර නිරෝධා සංඛාර ඊට දෙන්නේ නැත්නම් නූපදීන ධර්මතාවය. එහෙනම් කොහොමද සංඛාර නිසා හටගන්න විඥාන හටගන්නේ? එහෙනම් සංඛාර නිරෝධා විඥාන නිරෝධ. ඉමස්සෙන් අසතේ ඉදන්නහොති ධර්මතාවය. ආයේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. එහෙම නැතුව වේදනාව ඉතුරු වෙලා තණ්හාව නිරෝධ කතාවක් පටිච්චසමුප්පාදයට නම් ගැලපෙන්නේ නැහැ මන් දන්නේ මට. ඉතින් මේ මට පේන විදිහට ඒකත් එක්ක තමයි මම මේ කියන්නේ ධර්මයට ගලපලා නුඟණින් විමසීමක් මේ කරන්නේ. මේ ටික හොඳටම ගැලපෙනවා මේ මදුපිණ්ඩික සූත්‍රයට. ඊළඟට මම ටිකකින් ගන්න අනාපිණ්ඩික
සූත්‍රයේ අපි ඔබතුමායි මතු කරපු කාරණාව මේ බොහොම ගැඹුරු, බොහොම ගැඹුරු, ඒ වගේම බොහොම මේ වැදගත් ඒ වගේම කන්ට්‍රෝවර්ෂල් වෙන්න පුළුවන් එකක් නිසා වෙන් මම හිතනවා මේ ඔබතුමා එක විදිපත් කරන්නේම තමා විසින්ම විමසන්න කියලා. ඒ නිසා මේ විමසීමේ කාර්යභාරයක් මම ඉෂ්ට වෙන්නේ ධර්ම සාකච්ඡාවේ. ඒ නිසා මේ ඒ තම තමන් බාර ගන්න අතමා විසින්ම උත්තර හොයා ගන්න විදිහට ඒක අපි යොදලා අහලා බලමු කල්යාණ මිත්‍රයන්ගෙන්. දැන් මේ ප්‍රොෆෙසර් කොග්ගලගේ කියපු දේ මම ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනවා එක්කෙනෙකුට දෙන්නෙකුට කොහොමද තේරුම් ගත්තේ කියලා කියන්න. මේ මම හැමදාම කියනවා වගේ මෙතන ඔයගොල්ලෝ කවුද කියලාත් අපි දන්නේ නැහැ. මේ මෙතන එක්කෙනෙක් දෙන්නෙක් අර ඒ නිසා පුද්ගලික ගැනීමක් නෙමෙයි මට ඔයගොල්ලෝ චිත්‍රයක් පමණයි මේ ඉස්සරහා තියෙන. ඒ නිසා අවංකවම තමන්ගේ ඒ යමක් කියන්නේ එතකොට හඳ පමණයි අපි ගන්නෙ. ප්‍රොෆෙසර් කොග්ගලගේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද මේ අයගෙන්. ඒ කියන්නේ දැන් පටිච්චසමුප්පන්නව එන්න තුමා පැහැදිලි කරා අවිජ්ජාපත්‍ය සංකාර සංකල්පච්ච විඥාන ආදී වශයෙන්. එතකොට රහතුන් වහන්සේ කෙනෙකුට මේ රහතුන් වහන්සේ කෙනෙක් කොහොමද දෛනික ජීවිතේ ගත කරන්නේ? මොකද තණ්හාව තුරන් තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහින වෙලා ඉන්නේ. කොහොමද එය ගත කරන්නේ කියන ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ දැම් කරු පැහැදිලි කිරීමත් එක කියන්න පුළුවන්කමක් අපිට තියෙනවද නැද්ද? එහෙම තියෙනවා කියලා මං කියන්නේ නැහැ, නැහැ කියලා කියන්නේ නැහැ. මේ ඔබ දකින්නේ කොහොමද? තියෙනවා නම් තියෙන විදිය කියන්න, නැත්නම් එහෙම නොවෙන්නේ කොහොමද කියන එක කියන්න. මම ඉස්සෙල්ලා යොමු වෙනනම් ප්‍රසන්න මහත්මයාට. ඉස්සෙල්ලා මං අහනවා රවි මහත්මයා, මේ ප්‍රශ්නේ සාධාරණයිද? මං එහෙම යොමු කළොත්. කමන්නේ දේවල් ප්‍රශ්නේ යොමු කිරීම සාධාරණයිද?
කොහොම හොඳයි අපි නුවණින් විමසන්න ඕන ඔය විදිහටමනේ. ඇත්තටම අපිට මේ
සන්ධ්‍යා මහත්මිය ඔබතුමිට වෙන්න මම
තිරුවන් සරණයි. මම හිතන්නේ රහතන් වහන්සේ නමකට ක්‍රියාවක් සිද්ධ කරාට ඒක කුසල් අකුසල් කියලා ධනියට වැටෙන්නේ නැහැ. මොකද ඒක සුදු ක්‍රියාවක් පමණයි. ඒක අව්‍යාකෘත ධර්මයක් ලෙසනේ අපි ඒ විපාකයි ක්‍රියාව ගණන් ගන්නේ. ඉතින් මම හිතන්නේ රහතන් වහන්සේට සංස්කාර රැස් කරන්නේ නැති නිසා ඒ අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීණය වෙලා නිසා ඒක ක්‍රියාවක් විතරක් සිදු වෙනවා. එතන යාට මේ කුසල හෝ අකුසල කියලා ඒ සිත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. මුත සාමාන්‍ය පුද්ගලයෙකුට පටිසම්පදාය සම්පූර්ණයෙන්ම අර පස්සෙන් වේදනාවයි වේදනාවේ සංස්කාරයි ඒ විදිහට ඒ ක්‍රමයට යනවායි කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපි මේ සංස්කාර ප්‍රහිණය කරලා නැති නිසා. තිරුවන් සරණයි.
ඔව්. එතකොට ඔබතුමියගේ පැහැදිලි කළ විදිහට දැන් මේ ත්‍රිපච්චිත කොග්ගලගේ මහත් ප්‍රකාශිත ආකාරය සමග හැලහැප්පීමක් නැහැ එතන. එහෙම නේද?
ඔව්. එහෙමයි. එහෙමයි මහත්මයා.
ප්‍රොෆෙසර් කොග්ගලගේ මේ කිතාම් කිතින් හොඳේ මේ එතුමියගේ පැහැදිලි කිරීම ගැළපෙනවද ඔබතුමා පැහැදිලි කරන ක්‍රමෙත් විදිහට සමගද?
අපි තව පොඩ්ඩක් එතුමියට විස්තර කරන්න පුළුවන්. දැන් ඔබතුමිය කිව්වා සාමාන්‍ය කෙනාගේ පස්සේ වේදනාව තණ්හාව විදිහට කෙලෙස් ඇති වෙනවා, නැත්නම් කුසල් අකුසල් ඇති වෙනවා. රහතන් වහන්සේගේ කුසල් අකුසල් ඇති වෙන්නේ කිව්වා. ඒක හරි, ඒක ගැළපෙනවා. දැන් ඒකෙන් අදහස් කරනවද, ඒ කියන්නේ අපි මූලික ගැටලුව වගේ තමයි ඉදළු ගත්තවත් ඒ ඉදිරිපත් කළේ. දැන් රහතන් වහන්සේගේ පස්සේ තියනවද, සලායතන තියනවද, වේදනා තියනවද, ඒවා තිබිලා කුසල් අකුසල් ප්‍රශ්න කරන මත්තමද්ද කියන කරුණයි මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. එතකොට පස්ස සලායතන, පස්ස වේදනා. එතන එහාට සංගායෝ
මම හිතන්නේ මහත්මයා රහතන් වහන්සේ නම්බට ඒ පස්සයක් තියෙනවා, වේදනාවක් තියෙනවා. ඒ වුණාට ඒ සංස්කාර රැස් කරන්න නැති තත්වයකට රහතන් වහන්සේ ඒව ඔක්කොම ප්‍රහීණය කළා කියලා තමයි මගේ දැනුම. ඇත්තට මම එච්චරම දන්නේ නැහැ. මට අවබෝධය නම් ඒ වගේ තමයි. මොකද ඒ ප්‍රහීණය කරපු නිසා ඒ පස්සෙන් ලැබෙන වේදනාවත් ඒ රහතන් වහන්සේට දැනෙන්නේ නැහැ කියන එක විතර තමයි මට හිතෙන්නේ. මම දන්නේ
නැහැ. අපි සන්දමාත්‍ය අපි ඕඩ එක මතක් කරගත්තොත් අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඤ්ඤාණ, විඤ්ඤාණපත්‍ය විඥාන පත්‍ය නාම රූප
සංස්කාර විඥාන, ඊට පස්සේ සලායතන, නාම රූප නම රූපනි සලායතන සලායතන වාක්‍ය පස්ස පස්ස
වේදන පොඩක් නේද සලායතන පස්ස පස්ස දැන් උපෘතුමී කියුවා පස්ස ය තියනවා කියලා රහතන් වහන්සේට නේද
එහෙමයි
පස්චය වේදනා කියලා කිව්වා නේද
එහෙමයි
නේද වේදනාව ඇති වෙන්නේ පස්සේ නිසා නේද පස්සේ ඇති වෙච්චේ නේ නාම රූප නිසා නාම රූපත්න සලායතන නිසා උදිරපස්සෙන් පස්සකොට සංස්කාර නිසා තමයි විඥාන ඇතුළ විඥානින්ද තමයි නාම රූප හැදිලා තියෙන්නේ. ඒතකොට දැන් සංස්කාර නැතුණා කියන තැනයි පස්සේ තියෙනවා කියන තැනයි අතර පොඩි ගැටුමක් එන බව නේද කොග්ලගේ මහත්තයා කියන්නේ.
ඔව්. ඒ කරුණ තමයි මම මතු කරන්නේ. ඒක පටිච්ච සමුප්පාදයට විරුද්ධයි කියලා තමයි මම කියන්නේ.
කොග්ලට අපිට කිව්වේ ඒකයි. දැන් සන්ධ්‍යා මහත්මිය ඕවරෝල් අර කලින් කිව්ව ස්ටේට්මන්ට් එක ඇහිටිට කොග්ලගේ මහත්මයා සමාන්තරව කිව්වා උනාට දැන් පසුව කරු පැහැදිලි කිරීමේදී පේනවා ඔන්න ගැටුම පේනවා කියලා. මම මේක පුන පුන පෙන්නම් කියන්නේ සන්ධ්‍යා මහත්මිය කියන්නේ මෙතන මට තියෙන අකුරු පහක් විතරයි අකුරු හයක් හතක් විතරයි හොඳේ නමක් ගමක් නැහැ මොකද මේ අපිට මේ අර්ථය පොමණ අපිට ප්‍රතිගත වෙන මෙතෙන්දී ඔබතුමී බොහොම හොඳයි උපකාර කරනවා අපිට ඔබතුමීගේ හඬ මේ දානේ දීලා මේ ලාවේදී ඒක ලොකු පිනක්. ඉතින් ඒ ඔස්සේ අපි මේක ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ ඔබතුමියගේ ප්‍රකාශ කෙලින් තුළින් අපිට හොඳ තැනක් තියෙනවා සාකච්ඡාවක් ඇතුළත ඉස්සරහට යන්නත් මේක තේරුම් ගන්නත්. එහෙනම් මේක ගැටලුවක් මෙතන තියෙනවා. ගැටලුවක් මෙතන තියෙනවා එහෙම නේද? ඒ නිසා අපි තවදුරටත් ඒක නොකර බලමු. මම කැමති අසංග මහත්මයාට යොමු වෙලා ඔබතුමාගේ අදහස මේ ගැන දැනගන්න.
තිරුවන් සරණයි. දැන් ඔතන දලවත්ත මහත්මයා ඇත්තට මේ දැන් කොගලගේ මහත්මයා කියන එක දෙයක්කට මම මේ මම හිතන විදිහට ගැලපෙනවා. එක දෙයක්කට මේ මම හිතන විදිහට ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. දැන් මොකද දැන් ඔය මම උත්සාහ කරන්නම් මගේ අදහස කියන්න ගොඩක් වෙලාට මේ මට ඕන දේ මේ වචන වල හරව කියා ගන්න බැරිකමක් තියෙනවා. දැන් ඔතන දැන් අපි ගත්තම මේ ආර්ය විනය කියලා එහෙම නැත්නම් බුද්ධ ධාතුනේ ඡාත්තම උදාහාමුදුර කියපු එක එක වචන වල ඩෙෆිනිෂන්ස් තියෙනවානේ. දැන් සත්‍යය කිව්වම අපි නිකන් සත්‍යය කියලා ගත්තොත් අද අපි අර ඒ සාස්ත්‍ර සූත්‍රය එහෙම බලන්නේ නැතුව ගත්තොත් අපි ගන්න එක අර්ථයකින්. අපි සත්‍ව සූත්‍රය කියවලා බුදුහාමුදුර එතන සත්‍යය කියලා අදහස් කරන්නේ. එතකොට අර අපි හිතන් ඉන්න එකට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. ඒතර ඒ වගේ ගත්තම අර අපි මම මේ උදාහරණයට ගන්නෙ දැන් අපි සත්‍යය කියලා අපි නෙමෙයි නිකන් ලෝකේ කතා කරන සත්‍යය අර බුදුහාමුදුරු කියන සත්‍යය දෙක පටලව ගත්තොත් අපි සම්පූර්ණයෙන්ම වැරදි පැත්තකට හැරෙන්නේ. ඒතොර අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරු සත්‍යය කියන්නේ මොකද්ද කියලා. ඒතොර ඒක තේරුම් ගත්තොත් තමයි ඊළඟ සූත්‍රයේ කාටි තවතැනක බුදුහාමුදුරු සත්‍යය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒතොර ඒ වගේ දැන් ඔතන පස්සය කියලා ගත්තත් ඒ තැනට ඒ අදාළ විදිය තේරුම් ගන්න ඕනේ කියලා මට හිතෙන්නේ. දැන් ඕක ගත්තම දැන් සලායතන නැහැ කියලා ගත්තොත් එතකොට අර කොංගලගේ මහත්තයා අහපු ප්‍රශ්න වෙනවා. ඒක ඇහෙන තොර රහතන් වහන්සේට පේන්නේ නැද්ද? එහෙම නැත්නම් කාරණේ පොඩ්ඩ නැද්ද වගේ කඩ එළිය කට්ටි මිනිස්සු සාමාන්‍ය ලෝකේ කතා කරන ප්‍රශ්න එනවා. හැබැයි එතෙන්දි තේරුම් ගත්තොත් අපි මෙතන මේ අදහස් කරන්නේ මොකද්ද කියලා ඒක පැහැදිලි වෙනවා කියලා මට දැනට තේරෙනවා. ඒ කියන්නේ දැන් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ගත්තම අවිද්‍යාවෙන් පටන් එන ඔතන නාම ධර්මත් එක්ක සම්බන්ධ වෙලා ඒ නාම ධර්ම වලට අදාළ මොනවාරි මේ ආයතන ටිකක් හට ගන්නවා. අනේ ඒ ආයතන වල ඒ නාම මේ මේ වැරදි නාම ධර්මත් එක ගිහිලා හට ගන්න ආයතන වල තමයි ඔතන ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව දැන් අපි ලෝකේ සාමාන්‍යයෙන් කතා කරන විදිහට ගන්න සත්‍යය කියන එක ගත්තොත් එයා ඒ ඉපදිලා පැවතෙන එයා ආහාර ඕන දකින්න දේවල් ඒ අපි normal කතා කරන ඇහි කනේ ක්‍රියාවලිය වෙනවා. දැන් ඒක රහතන් වහන්සේගෙනින් නැති කරන්නේ නැහැ. කියන්නේ නැති වෙන්නේ නැහැ මට නම් තේරෙන විදිහට. එතන ප්‍රශ්නේ තියෙන අර වැරදි විදිහට අපි පටිච්චසමුප්පාදයේදී මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් ගන්නන්නේ ඒ වගේ ආයතන ටිකක් හදලා ඒ වගේ හදාගන්න ලෝකේ තමයි උතන් ප්‍රශ්නේ තියෙන්නේ මට හිතෙන්නේ. ඒතකොට ඒක එතකොට එහෙම හිතුවම ඔය රහතන් වහන්සේට පේනවද නැද්ද කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද නෝ සාභාවික ක්‍රියාවලිය වෙන්න ඕන රහතන් වහන්සේට. උතන සාභාවික නොවන අර හදාගන්න මේක තමයි ඔය මේ වැරදි විදිහට සංඥා දාගෙන එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේදීන ඒ පැත්ත යන එකයි කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක දැන් අර කොග්ලි මහත්මයා මතු කර ප්‍රශ්නයක් ගත්තම දැන් බුදාර එක සූත්‍රයක තියෙනවා බුදුහාමුදුරුවොත් ආහාර ගන්න කියන විස්තර වෙනවනේ. ඒකේ තියෙනවා බුදුහාමුදුරුවොත් රස විඳලා ආහාර ගන්න හැබැයි රාග මේ පරිසංවේදී වෙන්නේ නැහැ කියලා. ඒතොර අන්නේ එතනම වෙනස ගත්තම ඕක මේ පැහැදිලි කියලා මේ මට පැහැදිලි දැනට. මම මේ කියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මගේ අදහස. මම දන්නේ තේරුණාද කියලා. තේරුවන් සර්.
තේරුවන් සර්. අසංග මාතේ ඔබට බොහොම හොඳින් ඒක තේරුම් කරලා මේ මම හිතනවා ප්‍රොෆෙසර් කොග්ලගේ ඉගෙන කෙටියෙන් නැවතත් කියන්න ඒ අසංග මාතගේ මේ අර්ථ දැක්වීම පිළිබඳව ඒ පැහැදිලි කිරීම සහ ඔබතුමා කියන දේ අතර වෙනසක් තියෙනවද?
ඔබ බොහොම වටිනා ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ නොහම නුවණින් විමසන්න. ඒ කියන්නේ දැන් එතන එතුමා මතු කළා අර දැලුවත් තමයි මතක් කළා වගේ මේක මේ පෞද්ගලිකව කරන කතාවක් නෙමෙයි. අපි ධර්මයේ හොයා ගන්න පොදුවේ කරන සාකච්ඡාවක් කියලා. අපි කවුරුවත් මූණට මූණ දැකලත් නැහැ සමහර විට. ඒ හින්දා බය වෙන්න එපා. ඒ ගැටලු මත ගැටුම් ඉදිරිපත් කරන්න. ඒකට අපිට මේක තව පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. එතුමා මේ මතු කළා මට වැටුණ විදිහට එකක් තමයි අර එක එක අවස්ථාවේදී සමහර අදහස් කරන දේවල් වෙනස් වෙන්න පුළුවන් කියන කතාව. ඒකත් අපට පිළිගන්න වෙනවා. හැබැයි එතෙන්දී මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් එතුමා සඳහන් කළා දැන් අර මේකට වැටුණ විදිහට දැන් අවිද්‍යාව මුල් කරගෙන හදාගන්න ආයතන තියෙනවා. ඒ වයින් දැකීමක් තියෙනවා. එහෙම කෙලෙස් ඇතිවීමක් තියෙනවා. හැබැයි එහෙම නොවිත් පවතින ආයතන පස්සේ වේදනාව ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක රහතන් වහන්සේට සිද්ධ වෙනවා. අවිද්‍යාව මත එන්න ඇතික සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට හිතන්න පුළුවන්. හැබැයි එතකොට අපිට හොයා ගන්න වෙනවා දැන් මේ අවිද්‍යාව නැතුව පවතින ආයතන මොන වගේද? නැත්නම් අවිද්‍යාව නැතුව පවතින වේදනාව මොන වගේද? නැත්නම් ඔය වගේ ඒ හැම වචනෙටම අපිට අනිත් පැත්තට ප්‍රශ්න කරන්න වෙනවා. එතකොට මම හිතන්නේ මේ වගේ ටිකක් එතකොට අපිට සාකච්ඡා කරන්න වෙයි කියලා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. එතකොට ඔව් සාකච්ඡා කරනකොට වඩා හොයන්න වෙනවා නේද? හොයාගන්න වෙනවා. තමාතුලින්ම තමන් භාවනා කරලා භාවනාවක් තුලින්ම හොයන්න බලන්නත් වෙයි ඕවා. මම හිතන්නේ බොහොම පිං හසංග මාත්‍රිය බොහොම හොඳයි. ඒක මේමයි මට අවශ්‍ය වෙන්නේ කොටින්දින් මේ මොකද මේ අර එක අදහසක එළබෙන්නේ නැතුව අපිම හොයමු තව. හසංග මාත්‍රියම කියන්නේ නේද කතා කරන්න.
ඔතේවන් තමයි මේ මම අර එකක් පුළුවන් මට දැන් හොයාගන්න පුළුවන් උනොත් එකක් තැනක් තියෙන තැනක් කියනවා මමත් මේ මගේ මේ මේකම කියලා සාම එහෙම හරි 100%ක් පිළිගත්ත මතේ නේ මමත් ඒ හොයන ඒ සූත්‍ර කියවන්න උත්සාහ කරන කෙනෙක් ඒක මම ඉදිරිපත් කරන්න අනිත් එක දැන් අර මේ පොගලි මහත්මයා මතු කර විදියට දැන් මම අදහස් කරේ අතන දැන් ආයතන දැන් ආය වැරදි විදියට ගන්න විපල්ලාස වෙන්නේ නැතුව විපල්ලාස වෙන්නේ නැතුව එහෙනම් ඇයි විපල්ලාස කියන ටිකක් වේදෙන්නේ? රහතන් වහන්සේට විපල්ලාස කියලා දෙයක් නොවේදෙනව නම් විපල්ලාස නොවිය දෙන ටිකකුත් වෙන්න ඕන නේද වගේ අදහසකුත් මට තියෙනවා. තේරුම් ගන්න.
ඔව් තේරුම් ගන්න බොහොම පිං හතංග මැද අපි ඔක්කොම තුකම් බොහොම හොඳයි. මේ මම කලින් කිව්වාගේ මේ හැමෝම කතා කරන්න මේ දැන් අර මේ H කියලා වචනය මෙතන තියෙනවා. ඒ වචනෙන් ඇහිච්ච සද්ද විතරයි අපි ගන්නෙ. එයා කවුද යා මොනවද කියන්නේ කරන්නේ යා කිව්ව හරිද ඒවා මම මුකුත් බලන්නේ අපි හොඳේ නිසා ඔය මෙතන එක එක පින්තූර වගේ තියෙනවා ඒ පින්තූර වලට කතා කරන්න කියලා මම දැන් ආර්දනා කරන්නේ බෝකොලයක් තියෙනවා කෙනෙක් ඉන්නවා මේ ඉලෙක්ට් මොකද ඊටිබන්දමක් තියෙන මහත් එක්කෙනෙක් ඉන්නවා මම කැමති ඊටිබන්දමක් තියෙන මහත්තයා ඒ ඊටිබන්ද මහත්තය දන්නේ නැහැ ඊටිබන්දම තියෙන හන්දට කතා කරන්න කියන්නේ මේ දෙන කියවෙන්නේ නම් කමල් කියලා වගේ කියන්නේ
තේරුම් ගන්න දරුවක් මත ඒක මේ කොගලගේ මාත්‍යා කියපු තේරුම් කරපු එකට මට යමක් එකතු කරන්න පුළුවන්. දැන් බලන්න අපි කාම ලෝකයේ ඉන්නකොට අපිට ශාරීරියක් තියෙනවා. ඒකොට ඒ වේදනාවක් දැනෙන ශාරීරියක් තියෙනවා. අපිට ආයතන හයක්ම තියෙනවා. ඒකට බ්‍රහ්ම ලෝකෙට ගියාම ආයතන තුනයි තියෙන්නේ. එයා ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ මොකුත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ආයතනයක් නැහැ. ආයතන තුනක් විතරයි තියෙන්නේ. එතකොට මේ අරූපී බ්‍රහ්ම ලෝකෙට ගියාම එක ආයතනයයි. එතකොට අපරියපන්න දැන් ප්‍රාර්ථනා කියන්නේ අපරියපන්න භූමියට යන්නේ. අපිට ඒක පිළිගන්න අමාරුයි නේ. අනේ එතන ප්‍රශ්නයක් හිටිනව නේද? දැන් බ්‍රහ්මයකට වේදනාවක් නැතුව ඉන්නවා කියන්න පුළුවන්. ඒක අපිට බොහොම සන්තෝෂයෙන් පිළිගන්න පුළුවන්. එතකොට විරු අරූපී බ්‍රහ්මයකට කිසිම දෙයක් නැතුව ඉන්නවා කියන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අනික අපිට මේ ලෝකේ කාම ලෝකේ ඉඳලා නීවරණ යටපත් කරලා ওই තත්ත්වයට යන්න පුළුවන්. අනේ ඒ වෙලාවටත් ඒවා දැනෙන්න තු ඉන්න පුළුවන් නේ. එතකොට බලන්න ඇයි සහතන් වංශය කෙනෙකුට එහෙම බැරි ඉන්න? සහතන් වංශේ ඒ සීරටම ඉහළින් ගිහලා නේද ඉන්නේ? ඒ එතුමා ඉන්නේ අපරිපන්න භූමියක. එතකොට ඒ ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද එතකොට? අපිට අර බ්‍රහ්මයට වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේ අපේ අහිංසක මේ රහතන් වංශෙට ඉන්න බෑ. ඇයි ඒ? මොකද්ද තියෙන ප්‍රශ්නේ උතන?
අපි ප්‍රොෆෙසර් කෝගලගේ යොමු වෙමු. ප්‍රොෆෙසර් කෝගලගේ කමල් මහත්මයා කියපු දේ සමග ඔබතුමාගේ ඔබතුමා මූලික වශයෙන් ඉදපත් කරන අර්ථයත් සමග වෙනසක් තියෙනවද?
හොඳයි. මේ කමල් මහත්මයා ඉදිරිපත් කළේ බොහොම වටිනා අදහසක්. මම හිතන්නේ අපේ අනික් කල්යාණ මිත්‍රයන්ටත් මේක විමසන්න තව පැත්තක් නොවනින් විමසන්න. ඒක මම අර තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. මගද සමහර විට මේ කියපු කරුණ එච්චර පැහැදිලි නොවෙන්න පුළුවන්. එතුමා කිව්වේ දැන් අර අපි තුන් භූමියක් අහලා තියෙනවානේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා. එතකොට කාම භූමියේදී අපි දන්නවා මේ ආයතන 6ම වැඩ කරනවා සලායතනෙම. එතකොට රූපාවචර භූමියට යද්දී සිද්ධ වෙන්නේ මේ ආයතන 6න් තුනක් අයින් වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය නැත්නම් කාය ආයතනය කියන එක, ජීව ආයතනය කියන එක, ගහන ආයතනය කියන ඔන්න ඔය ආයතන තුන මේ වැඩ කරන්නේ නැහැ මේ රූපාවචර භූමියේදී. ඊළඟට ඒ කියන්නේ ඉතුරු වෙන්නේ ඇස, කන, මන කියන ආයතන තුන. ඊළඟට රූපාවචර භූමියේ ඉඳන් අරූපාවචර භූමියට යනකොට අර කයට සම්බන්ධ අනිත් ආයතන දෙකත් අයින් වෙනවා. ඒ කියන්නේ ඇස වැඩ කරන්නේත් නැහැ, කන වැඩ කරන්නේත් නැහැ. එතකොට මන විතරයි වැඩ කරන්නේ අරූපාවචර භූමියේදී. දැන් මෙතෙන්දී අපිට ජීවත් වෙද්දිත් ඔයත් දකින්න පුළුවන් කෙනෙකුට සමාධි වැඩලා ධානා වැඩලා ඒ මට්ටම් අත්දැකීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකෙදී තේරුම් ගන්න අපි ධානයක් වැඩීම තුළ සිදුවෙන්නේ කෙලෙස් යටපත් කිරීමක්. එහෙනම් කාම භූමියේ ඉඳලා රූපාවචර ධාන මට්ටමකට යනකොට යම්කිසි කෙලෙස් ස්වභාවයක් යටපත් වෙනවා. මොනවාද කෙලෙස් ස්වභාව? ඇහැ උපද්දන කෙලෙස්, මේ ශරීරය දැන් කාය ආයතනෙ උපද්දවන මට්ටම, අපි ජීව ආයතනෙ උපද්දන මට්ටම, ගහන ආයතනෙ උපද්දන මට්ටමේ යෙදෙන කෙලෙස් ටික යටපත් කිරීම තුළින් තමයි ආයතන තුනක් දක්වා අඩු වෙන්නේ. ඒ කියන්නේ චක් ආයතන, සෝත ආයතන, මන ආයතන කියන තුනට අඩු වෙන්නේ කෙලෙස් යටපත් කිරීමත් තුළින්. තව ටිකක් කෙලෙස් යටපත් කිරීමත් තුළින් තමයි රූපාවචර භූමිය ඉඳලා අරූපාවචර භූමිය දක්වා යන්නේ. ඒ කියන්නේ ඇස නැත්තම් චක් ආයතනය උපද්දන කෙලෙසුත් යටපත් වෙනවා, සෝත ආයතනය උපද්දන කෙලෙසුත් යටපත් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මන ආයතනේ විතරයි. එතකොට ඒක අරූපාවචර භූමිය. ඊළඟට මෙතුමා මතක් කළා අපරියාපන්න භූමිය කියන්නේ ඔය ආර්යයන් වහන්සේලාගේ භූමිය. ඒ කියන්නේ මේ තුන් භූමියට අයිති නෑ ඒක. තුන් භූමිය ඉක්මවා ගිය මට්ටමක්. ඒත් මෙතුමා මතු කරන අදහස මට වැටුණ විදිහට වැරදි නම් අපේ කමල් මහත්තයා නිවැරදි කරයි. දැන් ඒ බ්‍රහ්මයකට පුළුවන් නම් මේ අපේ මේ කාය ආයතනය, ජීව ආයතන, ඊළඟට ඝාණ ආයතනින් මට්ටමෙන් එන වේදනා ටික නැතුව ඉන්න. එහෙම නැත්නම් අරූපාවචර මට්ටමේදී මේ ආයතන පහකින්ම ශරීරයට සම්බන්ධ. මොකද ඒ ආයතන උපදින්නේ නැහනේ. එතකොට ඒ ආයතන පහ දැන් මෙතන සලායතන කියන්න බෑ, පංච ආයතන කියවක අපි. ඔය පංච ආයතන යටවත් වීම තුළ ඒ නිසා හටගන්න වේදනාව නැත්නම් ඒ නිසා හටගන්න ස්පර්ශය, වේදනාව කියන ධර්මතා යෙදෙන්නේ. එහෙම මට්ටමකට බ්‍රහ්මයකට ඉන්න පුළුවන් නම් ඔය අපරියාපන්න මට්ටම කියන්නේ තුන් භූමියම ඉක්මව. කාම, රූප, අරූප. තුන් භූමියම ඉක්මව මට්ටම. එතකොට එහෙම රහතන් වහන්සේට ඇයි මේ අපි පණවන්නේ ඇහැ කියන එක කන කියන එක ඔය ආයතන හය මේ ටික තිබුණා නේද ඒවා වැඩ කළා නේද එතකොට දැන් නිකමට හිතලා බලන්න අරූපාවචර බ්‍රහ්මයේක රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කළා නම් ඔය අපි කියන කතා ටික කියයිද කාය ආයතන වැඩ කළා රූප මේ ගාන ආයතන ජීව ආයතන ඒවයින් රස විඳ අරව මේවා කියන කතා ඒගොල්ලෝ කතා කරා ඒක මොකද ඒගොල්ලන්ට ඒක අදාළ නැහැ ඒවා මත වෙන කෙලස් ඒකෝ යටපත් කරලා ඒගොල්ලෝ මට නම් හිතන්නේ මේ වගේ ගැටලු ඇති වෙන එකක් නැහැ කියලා එතකොට බලන්න අපේ මේ කාම ලෝකේ කෙලස් මට්ටමේ ඉඳන් නේද අපි ওই කාම ලෝකෙට ඇවිත් ප්‍රශ්න ටික නගන්නේ ওই කෙලස් දුරු වුණ දවසට ওই ප්‍රශ්න යෙදෙයිද කියන කරුණ මේ ඒ හොඳට නුවණින් විමසන්න අවශ්‍ය හොඳ පොයින්ට් එකක් කියලා මම හිතනවා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඔව් ඒ පැහැදිලි කිරීම නම් මම හිතන්නේ කවුරුත් එකඟ වෙයි. මොකද රහතන් වහන්සේ කෙනෙක්ගේ පැවැත්ම සහ ඒ தත්ත්වය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ ඉන්න තැනින් ගොඩ එන්න දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා සාකච්ඡාවක් අපි ගොඩාක් කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා. ඉතින් ඒවා එහෙම සිද්ධ වෙනවා. ප්‍රතිපදාවල යොමු වෙනවා. භාවනා කරනවා ඒ ඔක්කොම සත්‍යක් එසේ නමුත් අර මේවන් මතවාදයකට තුඩු දෙනවා වැනි අදහසක් මතුවෙන නිසා ඒක සාකච්ඡාවක ප්‍රශ්නයක් හැටියට ඉතුරු කරලා ගිහිල්ලා තම තමන් තවදුරටත් විශ්ලේෂණය කරගෙන එන මට්ටමට තියන්න ඕන නිසා ඒක අපි ප්‍රශ්නයක් හැටියට ඉස්මතු කරන්නේ මොකද එතකොට අපිට පේනවා මේ සාකච්ඡාව හරිම විවෘත හැමෝන්ටම හිතන්න අවකාශ දෙන හිතන්න අවකාශය වැඩි කරන වැඩසටහනක් විදිහට. ඒ නිසා මේ මම නැවතත් ආරාධනා කරනවා තවත් කල්යාණ මිත්‍රයෙකුට ඔබතුමා ඔබතුමී කොහොමද මේ ගැන කල්පනා කරන්නේ? මොකද මේක කිසියම් අලුත් අදහසක් ඉදිරියට ඉදිරිපත් වෙන්නේ දිලුක් මහත්මයා ඔබතුමාට වෙනවා.
හැම දිනකටම තිරුවන් සරණයි අවසරයි නැට තිරුවන් සරණයි දසත් මහත්මයා ඔබතුමා දැන් පොඩ්ඩක් කලින් කියපු එකක් මම බොහොම මේ එක පොමකයි මම මගේ හිතේ තියෙන එක එක හතද වැඩි දන්නේ සමයිනේ මට නම් ඉතින් මම දන්නවා මේ ලොකු ජීවිත කාලයක් නෑ ඒක නිසා ඉතින් මට ඉතුරුලා තියෙන ටිකේ නම් ඕම ගොඩාක් තර්ක කරන්න ඔය රහතන් වහන්සේලා ගැන හොයන්න ලොකු වෙලාවක් නැහැ ඇත්තටම ඉතින් මම මට ගොඩක් කෙලෙස් තියෙනවා ඉතින් ඒවා තව ඒවා ගැන බලන එක තමයි මගේ නම් මූලික අරමුණ ඉතින් සමහරවිට කල්යාණ මිත්‍රයෙකුට ප්‍රයෝජනවත් වෙන නිසා තමයි මම ඒ හිත ළමයි සමහරවිට සාකච්ඡාවට ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ ඒක මොකද අනිත් එක ඉතින් ඒ මගේ අදහස වැරදි වෙන්නත් පුළුවන් කියන හිතන සමහරවිට හිතන නිසා ඉතින් ඒ මම හිතන්නේ මේ කමල් මහත්මයා යදහසත් එක්කම ඉදිරියට ගියොත් එහෙම දැන් ඉතනදී රහතන් වහන්සේ කෙනෙක් මේ තුන් ලෝකේ මේ වෙනස වෙන්නේ ඉතින් අපව දැන් මේ තුන් භාවයක් නේ රූප. එතකොට දැන් අපි ක්‍රිෂ් නසු කෙනෙක් උත්මේක් උපපත්තියක් නැහැ. එතකොට අපි මේ පටිච්ච සමුප්පාදය මේ තුන් පැත්තුන් කාලකට අරින් හිම නැතුව මේ එක මේ හැම අපිට එන අරමුණක් අපේ මේ කලයතන දෙමින් එන අරමුණක් තුලින්ම අපි මේ වෙයින් අවිද්‍යාව තුලින් මේ පටිච්ච සමුප්පාදය ඔක්කොම ටික ගිහිල්ලා උපපත්තියක් හදාගන්න ඒ ක්‍රියාවලිය වෙන්නේ නැති එක කියන එක හිතාගන්න එකක් කරගන්න පුළුවන් අපිට ඒ විදිහට. එතකොට මේ හැම දෙයක්ම අපි මොහොතක් ගානේ අපි මේ ගන්න හැම සලායතනෙන් එන හැම දෙයක්ම අපි භවයක් හදාගෙන ඊට පස්සේ ඒ තුලින් ಜಾති මේ ආදිවාසයෙන්. එතකොට අපි දන්නවා ක්‍රිෂ්ණ සූත්‍රයේ කිහිම ಜಾතියක් හැදෙන්නේ නැහැ. එතකොට එහෙම හිතාගන්න එකක් විදිහකින් කරගන්න. එතකොට යම් වැටීමක් එනවා කියලා හිතනවා. එහෙම බැලුවාම. ඉතින් මේකට ටික කාලයකට ඉස්සර ඔක හදලා නිකන් මවත් හිතලා ආපු නිකන් උදාහරණයක් තිබුණා හිතාගෙන හිටපු මේක නිකන් සංසිද්ධියක් වගේ දකින්න පුළුවන් කෙනෙක් වෙන්නේ නැති කියලා එහෙම නිකන් හිතට මගත් මොකද ඔළුවට එන නිසාම ඉතින් අර ඒකයි සඳහන් කරොත් දැන් එතනදී අතර සලායතන වෙන වෙනම සලායතනක් තියෙනවා කියන එක නම් ඉතින් එහෙම හිතා ගන්න අමාරුයි. එහෙම එකක් ගැන ඒව අදාළ වෙන්නේ නැහැ කියන එක තමයි වඩා පැහැදිලි. මොකද උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට පැහැදිලි වෙන විදිහකට දැන් අපි හිතමු දැන් මම එකම සඳහන් කරන්න මීට කාලෙකින් ගොඩක් ඉස්සර කාලේ අවුරුදු ගානක ඉස්සර මේක මම සාකච්ඡාවකට නිකන් ඔලුවට අප එකක් කිව්ව සමහරට ඒක සමහර විට ගැළපෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් රූපවාහිනියේ යම් කිසි කෙනෙක් තීරණය කරනවා කියලා හවස දෙකට විතර මේ ඉන්න නිවේදක කෙනෙක් අපි මේ කට්ටියව රවට්ටන්න ඕනේ කියලා කියනවා. මේ අපිට මේ කැන්බරාන උඩට දැන් ලොකු මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් දැන් ගොඩක් අය මැරෙනවා මේ විනාශ වෙනවා අර මේ කියලා ප්‍රවෘත්තියක් නේ බොරු ප්‍රවෘත්තියක් කියවුවොත් එහෙම අපි දැන් ඕක බලනවා නම් කොහොමද ඔකට අපි ප්‍රතිචාර දක්වන්නේ කියලා හිතුවොත් එහෙම ඕක දැකලා ඊට පස්සේ අපිට ලොඩින් මගේ යාළුවෝ ඉන්න ඇති පවුල් එක්ක කට්ටිය සමහරට ඉන්න පුළුවන් මේව නැත්තම් මේ මගේ කාර්යාලයේ මේ ඔක්කොම ඔලුවට එනවනේ විශාල තර්ක විතර්ක අර අපි දැන් සඳහන් කළ ඔය ප්‍රපංච සංඥාවක් දැන් ඔතනින් ගිහිල්ලා ඒක මටත් එක්ක සාපේක්ෂ කළා ගොඩාක් එනවනේ ඔලුවට ඇවිල්ලා ඊට පස්සේ මට යන්න පුළුවන් සමහර බය එනවා වේදනාව වගේ ගොඩාක් එනවනේ මේ වගේ සිද්ධියක් වුණාම දැන් අපි හිතමු දැන් මේක මෙහෙම වෙලා දැන් යම් කෙනෙක් ඕක කරලා ඊට පස්සේ ඉතින් පය භාග විතර පස්සේ කියනවනේ දැන් මේක මේ බොරු දෙයක් කියලා ඊට පස්සේ අර කරපු ටිකම ආවර්ජනය කරනකොට ඒක කිසිම පදනමක් නැති වැඩක් නැති ඒක කිසිම මේ වැඩක් නැති සංසිද්ධියක් වුණා වගේ වෙනවනේ. දැන් අපි හිතමු ඒ කරන වැඩසටහන ඒ ප්‍රෝග්‍රෑම් එකම රැ 8ට ආයිත් එයාම දානවා අර බලපු නැති කට්ටිය වරවට්ටන්න කියලා. එතකොට ඒක දානකොටම අර කලින් දාන්න කෙනෙක් එහෙම බලනකොට මොන වගේ අදහසක් දෙන්නේ ආයි අර වගේ ඒවා මුකුත් දෙන්නේ නැහනේ. අර දෙකට හවස දෙකට බලනකොට ආපු කිසිම හිතවිල්ලක් ඒකක්වත් දෙන්නේ නැහැ. අර රේ 8ට බලනකොට සවල්ට කෝ හලදලා යන්න පුළුවන් මේක මේ විහිනා වෙලා. ඉතින් අන්නේ ඒ වගේ ඒක අදාළ වෙන්නේ නැති ගැතියක් තමයි මට නම් හිතේ. ඉතින් ආයි කියන්න ඕනේ. ඉතින් මම නම් ඇත්තටම එච්චර මේ වගේ නම් මේ ලොකුවට හිතන්න මට නම් ලොකු මොලේකුත් නැහැ ඇත්තටම කියන්න. අර තියෙන අනිත් පැත්ත ගොඩක් මේ කරන්න පුළුවන් දේවල් දවස ගානේ ඒ ටික කරගෙන තමයි ඉන්න බලන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිං ජෙලුක් මහත්මයා. කොබල් මහත්මයා ඒ ගැනත් කිටින් යමක් කියන්න.
ඔව් තෙරුවන් සරණයි. බොහොම වටිනා අදහස් ටිකක් මතු කළා අපේ දෙරුත් මහත්මයා. ඉතින් මෙතන එක පැත්තකින් අපි මතක් කරගන්න ඕන දැන් මේ අපි කවුරුත් මන් දන්නේ මේ මම නම් රහත් වෙලා නැහැ. ඒ හින්දා මේ කියන දේවල් ගොඩක් වරදින්න පුළුවන්. ඒක අපි ඔළුවේ තියාගෙනයි දහම හොයන්න ඕන. දැන් හැබැයි අපි දහම සාකච්ඡා කරන්නේ යම්කිසි අරමුණක් ඇතුව විශේෂයෙන් සම්මා දිට්ඨිය සඳහා අපට අවශ්‍ය වෙනවා මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක්. ඒතකොට දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. දැන් මෙතන අපි මේ නිරෝධය ගැන යම්කිසි දලා අදහසක්, ඒ කියන්නේ සත්‍ය ඥානය ඇති කර ගැනීම සඳහා ඒක උදව් වෙනවා කියන හැඟීමකින් තමයි මේක මේ සාකච්ඡා කරන්නේ. මොකද අපට දැනට මොකක් හරි වැරදිලා තියෙනවා නම් අපි මාර්ගය වඩනවා කියලා යාමත් සිදු කළාට සමහර විට ඒක මාර්ගේ නොවෙන්න පුළුවන්. එතකොට ඒ තුලින් අපේ මේ ක්ෂණ සම්පත්තිය දෙවිලා යෑමක් වෙනවා. සමහරවිට මේ ජීවිතේම ඉවර වෙයි මේ දහම දකින්න නැතුව. ඉතින් අන්න ඒ වගේ භයානක තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔන්න ඕකත් ඔළුවේ තියාගෙන තමයි දැන් මේ වගේව අපි මේ විමසන්න සාකච්ඡා කරන්න හදන්නේ. නැතුව මේ කියන එකක්වත් එහෙම්මම පිළිගන්න නෙවෙයි එහෙම එපා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවානේ. ඉතින් මම මෙතන මේ මතු කරන්න හදන්නේ මේ සූත්‍ර දේශනා මෙහෙම තියෙනවා. මේකෙන් අදහස් කරන ඒවට සමහර අපි ඇත්ත කියලා හිතන් ඉන්න ගැළපෙනවද කියලා පොඩ්ඩක් නුවණින් විමසන්න කියන ඒ මට්ටමක් මතු කරන අදහසින් තමයි මේ අපි ඔය දැන් රහතන් වහන්සේ මේ වගේ වෙන්න ඇති කියලා අනුමානෙන් කතා කරන්නේ. මම හිතන්නේ මේ අනුමාන ඥානයකින්. ඒක සමහර විට වාද දකින්නකොට සමහර විට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඥානයට එනකොට. ඉතින් මෙතන මේ කතා කරන්න අදහස් වෙන්නේ අපට මේක අඩු ගානේ මේ සත්‍ය ඥානය. එහෙම නැත්නම් මේ සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය ඇති කරගන්න උදව්වක් වේ යන අදහසිනුයි. ඉතින් මේ මෙතුමාර බොහොම හොඳ මේ උපමාවක් ඉවර ටීවී එකේ නිවුස් එකක් ගැන කියන එක නැහැ. ඒ වගේ ඒවා තමයි අපි තමන් හිතන්නේ ගොඩාක් වැදගත් වෙන්නේ. එතකොට මේ දැන් අපි මෙතන මතු කරගෙන ආවේ මේ සලායතන ගැන විශේෂයෙන්. මොකද මේ සූත්‍රයේ මදුපිණ්ඩික සූත්‍රයේ සලායතන හයම අරගෙන තමයි මේ තතෝ නිදානං කියන එකේ නිදානය පෙන්වන්නේ. ඒකේ නිදානයේ විදිහට තමයි ඒකේ මූලිකව වෙන්නේ ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥාන ඇතිකල්ලි. ඊළඟට ඒක මම ඇතිකල්ලි කියනට වඩා සති කියන පාලි වචනේ ඊළඟට අසති කියන පාලි වචනේ තමයි යෙදිලා තියෙන්නේ මේ ඵල දක්වා. ඒතර මේ සති කියන එකෙන් අදහස් කළේ මොකද්ද, අසති කියන එකෙන් අදහස් කළේ මොකද්ද කියන එක අපි මේ දහමට අනුව මේ නුවණින් විමසීමක් කරන්න තමයි මේ මගේ අදහස. එක්කම දලුවත්ත මහත්තයා දැන් මේකටම සම්බන්ධයි අර අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ තියෙන ටිකත් ඒ ටිකත් මං කෙටියෙන් කියලාම සාකච්ඡාව අරන් යමුද නැත්නම් මොකක්ද අදහස?
එහෙම කරමු කොක්ලිග මහත්මයා. ඉතින් ඔබතුමා මේ කොටස කරාට පස්සේ මම නිකන් පෙර සූදානමක් හැටියට මතක් කරනම් මම ගෞරවයෙන් ආරාධනා කරන්න කැමති කාන්ති මහත්මියට අසංග මහත්මයාගේ උපකාරයත් බලාපොරොත්තු වෙනවා. මට පොඩ්ඩක් මතක් කරන්න මේ මේ චිත්ත වීති වැඩ කරන විදිය පංචද්වාර වලින් පටන් ගගෙන ඒ කොටසට පස්සේ කෙටියෙන් හොඳ ඒක මට උපකාරයක් කරගන්න. හොඳයි ඔබතුමාට වෙන්න.
ඔව් මේකේ දැන් මදුපිණ්ඩික සූත්‍රයේ ආයතන ගැන කියවෙන හැටි අපි පැහැදිලි කළා. දැන් බලමු මේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ කොහොමද මේ අනාථපිණ්ඩික සිටුතුමාට මේ 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 හැසිරෙන්න නැත්නම් සික්කිතබ්බ තස්මාතිහතේ ගහපති ඒවන් සික්කිතබ්බ එසේනම් ගෘහපතිය මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා. කොහොමද හික්මෙන්න කියන්නේ? නැ චක්කුං උපාදීස්සාමි නැචමේ චක්කුනිස්සිතං විඤ්ඤාණං භවිස්සති इति එවං හිතේ ගහපති සික්කිතබ්බම්. මෙහෙම තමයි ගෘහපතිය හික්මෙන්න ඕන. මේ වචන දෙක අපි ගම්මු ආයේ නැ චක්කුං උපාදීස්සාමි එක කරුණක්. අනිත් එක නැචමේ චක්කුනිස්සිතං විඤ්ඤාණං භවිස්සති इति. නැ චක්කුං උපාදීස්සාමි කියන එකට මට වැටෙන විදිහ මෙයා වෙනස් අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. ඇස කියන එක උපාදාන කරන්න එපා. නැ චක්කුං උපාදීස්සාමි. ඊළඟට කියනවා නැචමේ චක්කුනිස්සිතං විඤ්ඤාණං භවිස්සති इति. චක්කුනිස්සිත කියන්නේ ඇස ඇසුරු කරගෙන. එතකොට චක්කුනිස්සිතං විඤ්ඤාණං ඇස ඇසුරු කරගත්තු විඤ්ඤාණේ භවිස්සති කියන්නේ හටගන්න උපදින ඒ වගේ අදහසක්. එතකොට නැචමේ චක්කුනිස්සිතං විඤ්ඤාණං භවිස්සති इति. චක්කු ඔය ඇසුරු කරපු විඤ්ඤාණයකට උපදින්න දෙන්න එපා කියන අදහස තමයි මට මෙතන වැටහෙන්නේ. ඒක අපේ කල්යාණ මිත්‍රයන්ට පුළුවන් වෙන අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ පාඩේ ගත්තොත් එතකොට නැ චක්කුං උපාදේස්සාමි නැචමේ චක්කුනිස්සිතං විඤ්ඤාණං භවිස්සති इति. ඇස උපාදානය කරන්නත් එපා, ඇස ඇසුරු කරපු විඤ්ඤාණයකට හටගන්න දෙන්නත් එපා. දැන් එතන ඇස ඇසුරු කරපු විඤ්ඤාණය කියනකොට ඒක මට තේරෙන්නේ මේ හැගෙන කියන විඤ්ඤාණය. මොකද ඇහක් තියනවා කියලා අපිට කියන්නත් දැනුවත් කරන්නත් විඤ්ඤාණයක් ඕන. අන්න ඒ විඤ්ඤාණයට උපදින්න දෙන්නත් එපා කියලා කියන්නේ. ඇහ උපාදානය කරන්නත් එපා, ඇහ ගැන කවුරු හරි ඇවිල්ලා කියනවනම් එයාට එන්න දෙන්නත් එපා කියන විදිහට හික්මෙන්න කියලා. ඒ වන් හිතේ ගහපති සික්කිතබ්බ. ඒ වගේම ඒක ආයතන හයටම කියනවා. තස්මාතිය දේගහපති එවන් සික්කිතබ්බ න සෝතං උපාදීස්සං කන උපාදානය කරන්න එපා, නචමේ සෝත නිස්සිතං විඤ්ඤාණ අහිස්සති इति. කන ඇසුරු කරපු විඤ්ඤාණයකට උපදින්න දෙන්න එපා. ඒ වගේම ඔක මන ආයතනෙට යනකම් යනවා. ඊළඟට තස්මාතිය දේගහපති එවන් සික්කිතබ්බ කොහොමද න රූපං උපාදීස්සං නෑ ඔය බාහික ආයතන ගැන රූපය උපාදාන කරන්න එපා. න රූපං උපාදේස්සං නැචමේ රූපනිස්සිතං විඤ්ඤාණ භවිස්සති. රූපය අසුරු කරපු විඤ්ඤාණයකට හටගන්න දෙන්නත් එපා. ඒ කියන්නේ රූපයක් ගැන කියන විඤ්ඤාණයකට හටගන්න දෙන්නත් එපා. ඒ වන් හිතේ ගහපති සික්කිතබ්බං. ඔය විදිහට සද්දවලට කියනවා, ගන්ධවලට කියනවා, රසවලට කියනවා, පොට්ටබ්බවලට කියනවා, ධම්මවලටත් කියනවා. න ධම්මං උපාදේයස්සාමි නච මේ ධම්මනිස්සිතං විඥානං බහිස්සති इति. ඊළඟට මෙන්න මේක තමයි මම වැදගත්ම කොටස විදිහට දකින්නේ. මේක විඥාණයටත් කියනවා. න චක්කු විඥානං උපාදේයස්සාමි. ඒ කියන්නේ චක්කු විඥානේ උපාද කරන්න එපා. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං බහිස්සති इति. චක්කු විඥානය ඇසුරු කර විඥාණයකට උපදින්න දෙන්නත් එපා. ඒ කියන්නේ චක්කු විඥානයක් ගැන කියන යම්කිසි විඥානයක් කියනවාද එයාට උපදින්න දෙන්නත් එපා කියලා. මෙන්න මේ විදිහට තමයි ගෘහපතිය සික්මෙන්න ඕන. එවන් හිතේ ගහපති සික්කිතබ්බම්. මෙන්න මේ කරුණ. ඒ කියන්නේ අජ්ජත් ආයතනටත් ඕක කියනවා, බහිද්ද ආයතනටත් ඕක කියනවා, ඒකට අදාළ විඥානයටත් ඕක කියනවා. මොකද නැහැ චක්කු විඥානං උපාදේයස්සාමි. නැචමේ චක්කු විඥාන නිස්සිතා විඥාන භවිස්සති इति. ඔන්න ඔය කරුණ තුන මේ අනාථපිණ්ඩික වාද සූත්‍රෙදී දේශනා කරන එකක් තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේ පලායතන වර්ගය. අනාථපිණ්ඩික වාද සූත්‍රය. හොඳයි, ඒ අදහසත් අරගෙනම අපි අර ඔව් මන් දැන් මේ ඔය කියපු එකක්වත් පැහැදිලි කරන්න ලැබුණේ නැහැ. අර කලින් කියපු කරුණු උනත් දැන් අර අපි එක එක්කෙනාගේ අදහස් අහුවා මිසක් මේ අපි මේ මේ මෙතන ආපු තැනින් ගත්තොත් ඔය චිත්ත වීතියක එන පංචද්වාරා වජ්ජන සිත දක්වා කොටසක් තියෙනවා. එතනින් පස්සේ තව කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු චක් විඥාන සිත පහළ වෙනකන් කොටසක් තියෙනවා. එතනින් එහාට තව කොටසක් තියෙනවා. ඉතින් ඕක මූලික වශයෙන් අපිට අර වෙන වශයෙන් කතා කරන්න කියොත් ගොඩාක් මට නම් කාලය අවශ්‍ය මේ කෙටි කාලෙකින් බෑ. ඒ හින්දා මම කෙටියෙන් මෙහෙම ගන්නම්. ඔය ඒ චක්කු විඥාන සිත හරි රූප විඥාන සිත හරි උපදිනකන් ඕක අපි කියමු චක් ආයතන. ඊට පස්සේ කොටස අපි කියමු මන ආයතන කියලා. මම ඒක කොටස් දෙකකට අරන් කතා කරන්නම්. එතකොට මේක දකින්න පහසු වෙනවා. අර වයින්ු විස්තර කරන්න පුළුවන්. බැරුව නෙමෙයි. හැබැයි ඒක කාලය ගත වෙනවා. එතකොට මේ අපේ චක් ආයතන මට්ටමේදී එහෙම නැත්නම් චක්කු විඥානයේ පහළ වීම දක්වා කොටසක් තියෙනවා. ඊළඟට මන ආයතනෙන් කරන වැඩ කොටසකුත් තියෙනවා. දැන් විශේෂයෙන් අපි දැන් ওই සද්දයක් ඇහෙන එක ගත්තොත් මම අර හැම තිස්සෙම පුරුදු කරන්න කියන්නේ කොච්චර කතා කළත් අපි ප්‍රායෝගිකව මේක පුරුදු කරන්න අවශ්‍යයි. දැන් සද්දයක් ඇහෙනකොට අපිට සද්දයට අදාළ රූපයක් නැවිලා පේන ගතියක් තියෙනවා. දැන් එළියේ වාහනයක හෝන් එකක් ගහනවා ඇහුනොත් ඒකම අපිට තේරෙනවා මේක කාර් එකක නැත්නම් මේක බස් එකක නැත්නම් මේක ට්‍රක් එකක. ඒකට අදාළ රූපේ නැවිලා පේනවා. එතකොට අර ලෝකෙට අයිතිමත්කමෙන් හිතන්නේ එළියේ තියෙන මේ වාහනේ මෙහෙම සද්දයක් කළා. ඒ සද්දය ඇවිල්ලා අපේ කනේ වැදුනා. ඒක ඇහුණා. ඒක ගැන හිතුවා. ඒ නිසා අපි දැනුවත් වුණා කියලා. ඔක ලෝකෙට අයිති මට්ටම. හැබැයි අපි ආයතන වශයෙන් විමසනකොට ඊට වඩා වෙනස් වෙනවා. මොකද අපි මේකත් දකින්න පටන් ගත්තේ සද්දය ඇසීම නිසා. එතකොට ඒ සෝත විඥානයේ පහළ වීම දක්වා එක කොටසක් තියෙනවා. ඊළඟට ඒක අනුව හිතන තව කොටසක් තියෙනවා. ඒ හිතද්දි තමයි අපේ පරණ අධ්‍යක්ෂින් එහෙම මෙතෙන්ට ඇදිලා ඉන්නේ. මොකද සද්ද සංඥාවේ රූප නැහැ. ඒකට අදාළ රූප ටික ගන්න අපිට පෙර ඇසුරක් ගන්න වෙනවා. ඔන්න ඔය ටික එකතු කරලා වෙන සිද්ධියක් තමයි ඔය සෝත විඥාන සිතෙන් පස්සේ තියෙන ටික සම්පටිච්චන සම්තිරණ වත්තපනාදී ඒ වගේ දේවල් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මම ඒක කෙටියෙන් දෙකකට බෙදුවාම එතකොට සෝත ආයතනයයි මන ආයතනයයි නැත්නම් චක් ආයතනයයි මන ආයතනයයි නැන විදිහට හැම එකම මූලික ආයතනයට පස්සේ මන ආයතන කියලා බෙදන්න පුළුවන්. එතකොට දැන් මගේ මේ මම මෙතන මතු කරන්න ගත්ත අදහස අපේ සූත්‍රපැත්තෙන් මදුපිණ්ඩික එකේ අර චක්කුංච ප්‍රතිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා මේ විදිහට යන කොටස. ඊළඟට ඇයි මේක මේ ඊළඟට පැහැදිලි කරන්නේ චක්කුන් සති රූපේ සති චක්කු විඥානේ සති එන්න මෙහෙම ප්‍රඥාක්තියක් පනව ගන්නවා කියන කරුණක් විද්‍යමානයි. මේවා අසති මෙහෙම ප්‍රස්ස ප්‍රඥාක්තියක් පනවනවා කියන කරුණක් විද්‍යමාන වෙන්නේ නැහැ කියලා ඇයි දේශනා කරන්නේ. ඒකට අන්න එතනින් පොඩ්ඩක් නුවණින් විමසන්න කියන පැත්ත මම එක පැත්තකින් මතු කළේ. දෙවෙනි පැත්ත තමයි ඇයි අර අනාථපිණ්ඩිකට මෙන්න මේ විදිහටයි හික්මෙන්න ඕන කියලා. නැචක්කෝ උපාදීස්සාමේ නැච මේ චක්කුනිස්සිතං විඥානං ප්‍රවිස්සති इति. කියන ආකාරයට ඇහැ උපාදාන කරන්නත් එපා ඇහැ සුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා කියන විදිහට හික්මෙන්න කිව්වේ ඇයි? ඊළඟට රූපේ උපාදාන කරන්නත් එපා රූපේ ගැන කියන රූපේ අසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා. එහෙම නැත්නම් චක්කු විඥානේ උපදින්න චක්කු විඥානේ උපාදාන කරන්නත් එපා චක්කු විඥානේ අසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා කියලා මේ විදිහටයි හික්මෙන්න ඕන. ඒ කියන්නේ මේ මාර්ගයේ ගැන කියන්නේ. ඇයි එහෙම කිව්වේ? මොකක්ද එතනින් ගන්න තියෙන අදහස කියන එකත්
මේ චිත්තය වෙන ඒ කොටස පොඩ්ඩක් සාකච්ඡා කරමු දැන්. නේද? ඒක විශ්ව සාකච්ඡා කරන බැරි වෙච්ච නිසා
ඒක තමයි.
ඔව්. හොඳයි. අපි ඒ කොටස ගමු. මේ රූපේ උපාදාන කරන්නත් එපා. රූපේ මේ විඥාණයට වුණා නම් ඒක උපාදාන කරන්නත් එපා. එහෙම නේ කිව්වේ නේද? ඔව්. එතකොට රූප සම්බන්ධ වෙච්ච නිශ්චිත වෙච්ච විඥානයක් තියෙනවා නම් ඒක උපාදාන කරන්නත් එපා කියලා කිව්වා. අපි ඒක ගමු. අනිත් චක්කු ඒ රූපේ කියන උදාහරණ කොහොමද කරගෙන? සතගතේ මහන්සිය මේ කියන්නේ. එතකොට දැන් අපි මේ අපිට කියනවා ඕ වචනින් අපිට කිව්වොත් එහෙම මං කවුද අල්ලගන්නේ?
ඒ වැරදි කිරීමක් කරන්න අවසරද මේ?
අනේ ඔව් කියන්නේ මම ඔයගොල්ලෝ කතා කරන මං ගැත්ත කියන්නේ.
උපය උපාදාන කරන්නත් එපා රූපය අසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා. එතන උපාදාන දෙවෙනි
කොටස. හොඳයි. රූපේ උපාදාන කරන්නත් එපා රූපය අසුරු කරගත් විඥානයකට උපදින්න දෙන්නත් එපා කියලා ඔන්න අපිට දැන් කියනවා. අපි කාටද කියන්නේ? අපි කියමු කුමාරි මහත්මියට. කුමාරි මහත්මිය ඉන්නව නේද? මං එක්කෙනෙක් අල්ලගන්නවා කතා කරන්න. කුමාරි මහත්මිය
තිරුවන්
සරණයි. ඔන්න දැන් ඔබතුමියට කියනවා මේ රූපේ උපාදාන කරන්නත් එපා රූපය අසුරු කරගත් විඥාණයට උපදින්න දෙන්නත් එපා කියලා. ඒ තුලින් ඔබතුමියට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා ඔන්න කිව්වා. දැන් කරන්නකෝ. දැන් ඊට පස්සේ ඔබතුමිය මේ ඉස්සරහට හම්බෙන රූප වලට මොකද කරන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර ධාතු චීරිය ස්වාමීන් වහන්සේට මේ දිත්තේ දිත්තිමත්ත සුතේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත. අනේ ඒ වගේ කර්මය තමයි මාට තේරෙන්නේ.
මොකද දැන් ඔබතුමීට අර වචනෙන් කිව්වනේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ අර වෙන කෙනෙකුට කිව්ව දැන් මතක ගන්න. දැන් මේ වචනෙන් කිව්ව ඔබතුමීට මේ ඒකියාද දැන් ඔබතුමිට තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න. ඔබතුමිට ක්‍රියාත්මක කොහොමද? ක්‍රියාත්මක වෙන්න ඔබතුමිට තියෙන දැන් රූපේ කියලා දෙයක් තියෙනවනේ. ඒක දැන් උපාදානය කරන්න එපා කිව්වා. ඒක ආශ්‍රිත විඥානයක් තියෙනවා උපදින දෙන්නත් එපා කිව්වා. දැන් මොකද
කරන්නේ? ඒ ඔසේ මේ සංස්කාරකස් නොකර දැන් කල්පනා කරු. ඊට පස්සේ මේ දැක්කහම ඒ දැක්ක දේවසේ මේ වේදනා සංඥා සංස්කාර කියන තැනින් විඥානයක් පහළ වෙනවානේ. එතෙන්දි ඒ ඔසේ කල්පනා නොකර ඒක දැක්කම ඒ මට තේරෙන විදිහට ඒ ඔසේ මේ සංස්කාර රැස් නොකර ඉන්නේ තැන තමයි මේ රහතන් වහන්සේට සිදුවෙන්නේ කියලා. දැන් අපිට අවිද්‍යාව ඇහැකින් බලනකොට මේකි මේ දැනිලා යනවනේ. වේදනාව දැනෙනවා මේ වේදනා සංඥා සංස්කාර විඥාන වේදින් අඳුරගෙන අපි ඒ ඔසිය කල්පනා කරලා සංස්කාර සැස් වෙනවා. ඉතින් ධාතන් වහන්සේලාගෙන් මට තේරෙන විදිහට උන්වහන්සේලා දැක්ක පමණයි ඒක ක්‍රියාසිතකින් තමයි උන්වහන්සේලා ඒක දකින්නේ. එතකොට නැත්තම්
අවිද්‍යාව ඒ තථාගතයන් වහන්සේ කිවි රහතන් වහන්සේ කෙනෙකුටද නොවන කෙනෙකුටද?
ඒක කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ එතනදී. දැන් අපිට ඒක වෙන්නේ අපි අවිද්‍යාව තුරන් වෙලා නැහැනේ. අවිද්‍යාව
තිස්සීලා සංසාර. මේ කොග්ලිගය මාත්ම ඔය දැන් තතකට මාංශ ඔය ඒ දේශනාව කළෙත් මේ කාට දේශනාව කළේ?
ඒ සාමාන්‍ය පුතඥය තමයි දේශනා කළේ.
ඔය කරලා එහෙම කරන්න කියලා. එතකොට දැන් අපි මේ මට්ටමේම ඉන්නේ. අපි තිරන් අපිටත් කිය යෝජිකම නේද? දැන් එහෙම කියනවා කියලා හිතුව එතකොට මොකද කරන්නේ?
එතකොට අපි කරන්න තියෙන්නේ ඒ දැක්ක දේ ගැන මේ දුටුව දේ ගැන අපේ නිමිති අනුනිමිති අරගෙන ඒ ඔස්සේ කල්පනා කරනකොට තමයි සංස්කාර රැස් වෙන්නේ.
ඒ වගේ කල්පනා නොකර ඉන්නවා. ඇයි කල්පනා නොකර ඉන්නේ?
කල්පනා කරනවා ඒ කල්පනා නොකර ඉන්න බෑ. කල්පනා වෙනවා මේ ඒකෙදී අපි ඒකේ දකින්න අනිත්‍ය තුල තමයි ඒක දකින්න ඕනේ. එදෙනි
හොඳයි. ඊළඟ සැරේ කුමාර මහත්මිය බොහොම පිං මම ඔබතුමිට හොත් කරදර කරන හොඳමයි. මම දන්නවා කරදර කළා කියලා අද මම තියාමුතු විදිය සාකච්ඡා කරේ. මම කැමතියි ඔයගලගේ මහත්මයාට යොමු වෙන්න අවසන් භාගයේ සාකච්ඡා.
ඔව් ඊළඟ සැරේ නෑ ඔබතුමා බොහොම හොඳයි. මේ විදිහට ප්‍රශ්න කරලා මේ එක එක දේවල් මතු කරන එක. ඇත්තටම දැන් ඒක දැන් අපි රූපය ගැන අපි දන්න මට්ටමක් තියෙනවා. හැබැයි ඒක ලෝකෙට අයිති මට්ටම මිසක් තථාගතයන් වහන්සේ පෙන්නන ආර්ය විනය දකින මට්ටම නෙවෙයි. එතකොට අපි මේ දහම උදව් කරගන්නේ ඒ දැක්ම මොකද්ද කියලා ඉස්සෙල්ලා දලා අවබෝධයක් ඇති කරගන්න ඕන. මොකද එහෙම කෙනාට තමයි ඊළඟට මාර්ගේ වඩන්න පුළුවන්. අපි භාවනාවක් කරනවා කියලා නිකම්ම මොනවා හරි කර කර ඉන්නවට වඩා මේක දහම තියෙන කාලේ දහම දැනගෙන ඒක දැකලා මේ දේ කරන්න උත්සාහ කළොත් වෙන්න පුළුවන්. ඒක මේවා ගොඩාක් සූත්‍රවල තියෙනවා, විශේෂයෙන් මහා සලායතන සූත්‍රේ බැලුවා. එහෙනම්
කුමාර මහත්මිය මයිකේ මියුට් කරගන්නවද?
චක්කුණ්ඩිකේ ඥානම්පස්සං යථාභූතං රූපේ ඥානම්පස්සං යථාභූතං. එතකොට එහෙම කෙනාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. මකද ලෝකයා ඉන්නේ අජානං අපස්සං යථාභූතං කියන මට්ටමේ. අපි ඒක පිළි අරගෙන මේක උත්සාහ කළොත් තමයි අර ඥානං පස්සං යථාභූතං ස්වභාවයට එන්න පුළුවන්. එහෙම આવුත් විතරයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි මාර්ගයක් වඩනවා කියලා දෙයක් කරන්න පුළුවන්. ඊට කලින් අපි මොනවා හරි කරයි. හැබැයි ඒක මේ තථාගතයන් වහන්සේ පෙන්නපු මාර්ගේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාර්ගඵල ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ අර නුවණින් විමසීමක් සඳහා අපි මේ සූත්‍ර වලින් කියපුවා අරගෙන මේ බුද්ධ දේශනා ඇයි මෙහෙම දේශනා කරලා තියෙන්නේ, මොකද්ද මෙතන අපට නොතේරෙනවා නම් ඇයි කියන කරුණ. ඒ කියන්නේ අපේ දැක්මේ අඩුවක් මිසක් දහමේ අඩුවක් වෙන්න බෑනේ කියන මට්ටමේ ඉඳන් හොයන්න. එතකොට දැන් රූපය මෙතන කිව්වොත් රූපය උපාදානය කරන්නත් එපා, රූපය සුරු කරපු විඥානයකට හටගන්න දෙන්නත් එපා. මෙහෙමයි ගෘහපතිය හික්මෙන්න ඕන කියලා මාර්ගයක් දේශනා කරනවා. එතකොට අර නළුවත් තමත් ඇහුවා වගේ දැන් ප්‍රායෝගිකව ඔක් කරන්නේ කොහොමද? දැන් රූපයක් දකිනකොට නැත්නම් අපි කන සෝතායතනේ පාවිච්චි කරනකොට ශබ්දයක් ඇහෙනකොට ගඳ සුවඳක් දැනෙනකොට කොහොමද මේ රූපය උපාදාන කරන්නත් එපා, රූපය සුරු කරපු විඥානයකට හටගන්න දෙන්නත් එපා, ඇස උපාදානය කරන්නත් එපා, ඇසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා, චක්කු විඥානය උපාදානය කරන්නත් එපා, චක්කු විඥානය ඇසුරු කරපු විඥානයකට උපදින්න දෙන්නත් එපා කියන කරුණට ගැළපෙන විදිහේ මාර්ගයක් වඩන්නේ කොහොමද මේ ප්‍රායෝගිකව? අනේ පැත්තයි මට ඇත්තටම මතු කරන්න ඕනකම තිබුණේ මේ වචන ගොඩක් කතා කරනවට වඩා. ඉතින් ඒකේ අර දැන් මෙතන මන් දකින්නේ මේ විදිහේ දෙයක්. ඉතින් මේක මගේ අදහස විතරයි මන් කියන්නේ. ඒක නොවනින් විමසලා බලන්න. දැන් අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒ විඥානම මට්ටම දක්වා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඊළඟට මනසෙන් කරන වැඩක් තියෙනවා. අපි ওই දෙක වෙන් කරගන්න ඕන. වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන මේ ආයතනයෙන් මෙච්චරයි, මේ ආයතනයෙන් මේ ටික කියලා. දැන් සද්දයක් ඇහෙනකොට ඒ සෝත විඥානයේ දක්වා කොටසක් තියෙනවා. ඊට පස්සේ මන ආයතනෙන් කරන වැඩ කොටසක් තියෙනවා. ඒ වගේ ඔය ආයතන හයේම ඒ ආයතන දෙක වෙන් කරගන්න ඕන. මොකද මේ දෙක වෙන් කරන්න කියන්නේ අර මූලික ආයතනේ කොටස අපට වෙනස් කරන්න හැකියාවක් නැහැ. හැබැයි මනසෙන් කරන ටික වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද එතන අවිද්‍යාවෙන් එකතු කරන ටික අපි අඳුරගත්තොත් ඔය ටික එකතු නොකරන මට්ටමකට එන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට තියෙන්නේ ආයලිය රූපයක් තියනවා, ඒක මෙහෙමයි මේක කියලා, ඒක ඇලෙනවා ගැටෙනවා කියාගෙන යන ටික වැරදි. ඒ ටික තමයි කියලා ඒ ටික තමයි නැති කරන්න ඕන. ඉතින් ඒ ටික කරන්න ඕන තමයි. ඒක බොහොම හොඳයි. හැබැයි අපි දැන් ඔතනින් එහාට පොඩ්ඩක් විමසන්න ඕන. ඔතනද මේ ආර්ය දර්ශනයේ මේ කියන මට්ටම? නැත්නම් ඉතින් එහාට තව මොනවා හරි තියනවද කියලා ඔක තෝරගත්තොත් මේ අපි ප්‍රායෝගිකව කරන වැඩපිළිවෙලේ මොනවා හරි වෙනසක් කරන්න ඕන නම් එහෙමයි නැත්නම් මේ ඉරිහරි නම් ඇයි ගැටලුවකුත් නැහැ කියන මට්ටමට මේවත් එක්ක ගඩපලා බලන්න. ඉතින් මේකෙදි දැන් අපි ඉන්න මට්ටමේ රැවටීම අපට නොතේරෙන හින්දා තමයි මම අර එහෙම තිස්සෙම උපමාවක් ගන්නේ. අපට බොහොම සරල උපමාව වතුරට ඉබෙන බල්ලා රැවටිලා බුරන එක. එහෙම නැත්නම් වල් ගෙවන එක. ඒ දෙකේදී අපිට පේනවා ඇහෙන් දැකීමක් සිද්ධ වෙලා තියෙනවා ඊළඟට ඒක ගැන හිතලා තියෙනවා. එතකොට ඒ දෙක අපි වෙන් කරගන්න ඕනේ. ඇහෙන් දැකීම තුළ නැත්නම් චක්කු විඥානයේ දක්වා මොකද උනේ? ඊට පස්සේ මන ආයතනෙන් මොකද කළේ? දැන් බොහොම පැහැදිලි මන ආයතනෙන් තමයි මුව මුලා කරලා ප්‍රවට්ටලා ලෝකෙට අහු කරලා මේ තරහ යන පැත්තට නැත්නම් එළෙන පැත්තට යොමු කරන්න කියලා. එතකොට අපෙත් අපට ඕක අඳුරගන්න පුළුවන්. අපෙත් මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මේ සිද්ධියේ ස්වාභාවිකව වෙන ටික මේකයි, අපි මුලාවෙන් එකතු කරන ටික මේකයි කියලා ඔන්න ඔය දෙක වෙන් කරගන්න පුළුවන් නම් අපිට ටිකෙන් ටික පුළුවන්කමක් වෙනවා. අර අපි අවිද්‍යාවෙන් එකතු කරන ටික අඩු කරගන්න වෙද්ද පිළිවිලක යෙදෙන්න. ඔන්න ඔය දැක්ම ආවොත් ප්‍රායෝගිකව ඔක කරන්න පුළුවන්. හැබැයි ඔය දැක්ම ආවේ නැත්නම් ඒක ප්‍රායෝගිකව කරන්නත් බෑ. එතන මම අර ඒ උදාහරණෙන්ම ගත්තොත් දැන් රූපය උපාදාන කරන්න එපා, රූපය අසුරු කරන විඥානයකට පහළ වෙන්න දෙන්නත් එපා කියන කතාව ඒ බල්ලගේ උපමාවෙන් ගත්තොත්. දැන් බල්ලා වතුරට ඉබෙනකොට ඌට හිතෙනවා අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ බල්ලගේ මානසිකත්වය. ඒ කියන්නේ ලෝකෙට අයිති මානසිකත්වය. ඇස පිරිසිඳ දැකීමේ ශක්තියක් ඌට නැහැ. ඒතකොට ලෝකයා ඇස පාවිච්චි කරන මට්ටම තමයි ඕක. ඉතින් අපි දන්නවා එතන පැහැදිලිව මුලාවක් වුණා. අපි ඇහ පාවිච්චි කරන මට්ටමේ මුලාවක් වුණාද කියලා අපි නොදන්නවා වුණාට බල්ලා නම් එහෙන් දැකලා තව බල්ලෙක් හදාගෙන රැවටීමක් මුලාවක් දුකටපත් වීමක් සිද්ධ වුණා. එතකොට ඒ දුකටපත් වීමේදී රූපය වෙලා තියෙන්නේ මොකද්ද? එළියේ ඉන්න බල්ලෙක්, වතුරේ ඉන්න බල්ලෙක්. එතකොට ඒ බල්ලා එක්ක තමයි මූ තරහ අරන් හරි ඇලිලා හරි තියෙන්නේ. එතකොට ඒ බල්ලෙක් ඉන්නවා මූ හොඳ යාළු කරගන්න බල්ලෙක් කියලා ඒ පැත්තෙන් හිතන්නත් පුළුවන්. මූ මගේ තරහකාරයෙක් කියලා එලෝල දාන්න ඕන කියලා අනිත් පැත්තෙන් කරන ක්‍රියාවෙන්නත් පුළුවන්. දැන් ඔතන සිද්ධි දෙකක් තියෙනවා. බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්තට පස්සේ ඒකට ප්‍රතික්‍රියා දක්වීම තුළ ওই දෙපැත්තෙන් කොයි පැත්ත ගියත් කර්ම සිද්ධ වෙනවා. විද්‍යාවෙන් මේ සසරේ යනවා. ඒ ටික පැහැදිලි. හැබැයි දැන් මෙතන මූලිකව කියනවා රූපය උපාදාන කරන්න එපා. ඒ කියන්නේ අර බල්ලව උපාදාන කරන්න එපා. දැන් රූපය කියනකොට එතන වතුරේ ඉන්න බල්ලවනේ පිට ගන්න වෙන්නේ බාහිර රූපේ. රූපය උපාදාන කරන්න එපා කියන්නේ ඒක බාර ගන්න එපා, පිළිගන්න එපා, ඒක දැස ගන්න එපා. අර වචන තුනක් යෙදෙන්නේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය, තිප්පති. මේ මට්ටමට යන්න එපා. මේකේ අර පොඩ්ඩක් මම මතක් කරනවා මදුපිණ්ඩික සූත්‍රෙත් ඒ වචන තුනම යෙදෙනවා. ඒකට නොයන විදිහක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ තතෝ නිදානං කියලා. එතකොට ඒ වතුරේ ඉන්න බල්ලා ප්‍රපංචයක්. ඒ වචනේ තේරුම් ගන්න එක මම ඒකත් මතක් කළේ. එතකොට මේ ප්‍රපංචය විසින් දැන් ප්‍රපංචය හදපු කෙනා බිබවා ගිහිල්ලා තියෙනවා. ගොඩ ඉන්න බල්ලව තරහ ගස්සන්න පුළුවන් එයාම හදපු ප්‍රපංචය විසින්. ඒ කියන්නේ සත්‍ය වශයෙන් ඉන්න බල්ලෙක් නෙමෙයි මේ වතුරේ අපි දන්නවනේ ඒක ඡායා මාත්‍රයක් විතරයි කියලා. දැන් එතන රූපය උපාදාන නොකරනවා කියන මට්ටම මොකද්ද කියන එක ඔන්න දැන් පොඩ්ඩක් නොවනින් විමසන්න. එකක් තමයි බල්ලෙක් ඉන්නවා ඔය හිතපෙන් මං ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් මට්ටම. එතකොට ඒ මට්ටමට එන්නත් සෑහෙන ඉතින් භාවනා ජාති ගොඩක් කරන්න වෙනවා සාමාන්‍ය කෙනාට. දැන් ගොඩක් තරහ යන කෙනෙකුට එක එක ක්‍රමයේ භාවනා කරන්න වෙනවා. එක විදිහක් තමයි ඒ රූපේ හැදිලා තියෙන හැටි බලන්න පුළුවන්. දැන් අපි පුද්ගලෙක් එක්ක නම් අපි තරහ ගත්තේ ඔතන පුද්ගලෙක් නෙමෙයි මේ කෙස්ලොම් නියදත් ගොඩක් කියලා බලන්න පුළුවන්. ඒක එක උපක්‍රමයක්. ඊළඟට මේ කෙස්ලොම් නියදතු නෙමෙයි ඔතන තියෙන්නේ සතර මහා ධාතු කියලා බලන්න පුළුවන්. ඕක තව උපක්‍රමයක්. හැබැයි තාම අපි බාහිරේ දෙයක් තියෙනවා ඒක දැනගන්න මම මෙහි ඉන්නවා කියන මට්ටමේ ඉඳන් තමයි ඕක කරන්නේ. ඉතින් මේක ආයතනපත්යෙන් බැලුවොත් දැන් ඒ බල්ලා අර වතුරේ ඉන්න බල්ලා කෙස්ලොම් නියදත් වලින් හැදිලා තියෙන්නේ. මම කියලා බලලා ඔගේ තරහව අඩු කරගන්න පුළුවන්. නැත්තම් එළීමක් තිබුණ නම් ඒක අඩු කරගන්න පුළුවන් බැරුව නෙවෙයි. හැබැයි අපි දැන් මෙතන නුවණින් විමසන්න ඕන ඒ ටික කළා කියලා ඌට දැන් ඇත්ත අවබෝධ වෙනවද? ඒ කියන්නේ මුගේ දැන් ගාව මොකද්ද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රූපයක් උපාදාන කරලානේ. ඒක මත ඉඳගෙනනේ තරහ හරි ඇලීම හරි ආවේ. තරහ හරි ඇලීම හරි අඩු කරන්න ඒ බල්ලා වෙනස් වෙනවා අනිත්‍ය අනිත්‍යයි කියලා බලලා ඇලීම ගැටීම තුනී කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කියපු දෙතිස් කුණ පහරි සතර මහා ධාතු කියලා බැලුවත් ඇලීම ගැටීම තුනී කරගන්න පුළුවන්. හැබැයි මෙතන දැන් නුවණින් විමසන්න කියන්නේ මුලාව කියන එක දුරු වෙනවද ওই ටිකෙන්? අතන බල්ලෙක් ඉන්නවා මං ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කිව්වට ඇත්ත අවබෝධ වෙන දර්ශනයකටවත් ඇවිල්ලාද? ඇවිල්ලා නැහැ කියලා පැහැදිලි. මොකද රූපය උපාදානය කරලා ඉවරයි. එතකොට අපිට ඕක වෙන්නේ නැත්නම් අපි ඇහෙන් දැකලා අන්න ගහක් තියෙනවා අන්න ඇපල් ගහක් තියෙනවා කියන මට්ටමේදී අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ওই තිබුණා. ඇලීම ගැටීම නැහැ කියපු මට්ටමෙන්න මේ ආර්ය දර්ශනයට ඇවිල්ලාද නැත්නම් ඇත්ත ඇති හැටි දකින දර්ශනයට ඇවිල්ලාද කියන ඔන්න ඔතනයි මම මේ කතා කරන්නේ. එතනින් එහා එන කෙලස් මත සිද්ධ වෙන දේ නෙමෙයි. මොකද ඒ ටික ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මෙතනින් එහාට මතු කරන්න තමයි මම මේ සූත්‍ර දෙකෙන් දෙන්නන්නේ රූපය උපාදාන කරන්නත් එපා රූපය අසුරු කරන විඥානයකට උපදින්න දෙන්නත් එපා කියන එක. දැන් බලන්න වතුරේ ඉන්න බල්ලා උපාදාන කරන්නත් එපා බත්ෙක් ඉන්නවා කියන යම්කිසි විඥානයක් තියනවා නම් එයාට උපදින්න දෙන්නත් එපා කියන කරුණක් නේද මේ කියන්නේ. එතකොට අපි එහෙ පාවිච්චි කරනකොටත් අපිට බාහිර රූප සේරටම ඔය ධර්මතාවය නේද යොදන්න තියෙන්නේ. ඒකම අජත්ත ආයතනයට ඔය ටිකම කියනවා. ඇහැ උපාදාන කරන්නත් එපා. ඇහැ සිදු කරන විඥානයකට උපදින්න දෙන්නත් එපා කියලා. මෙහෙමයි ගෘහපතිය ඉක්මෙන්න ඕන කියලා. ඔන්න ඔය කරුණෙන් මේක පොඩ්ඩක් කර විමසලා බලන්න කියන අදහස තමයි මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි ප්‍රොෆෙසර් කොබ්ලගේ බොහොම පිං. ප්‍රොෆෙසර් කොබ්ලගේ මම ඔබතුමා දෙවෙනි නම් අපි සාකච්ඡා නිවා කරමු. පෙරුවන් සරණයි.
ඔව් පෙරුවන් සරණයි. ඉතින් මම මේ සාකච්ඡාවේ මේ මතු කරන්න උත්සාහ කළේ මේ සූත්‍ර දේශනාවල දහම දකින්න අත්‍යවශ්‍ය කොටස් අපි අපෑරලා තියෙනවා. ඒවා කොහොම හරි මතු කරගන්න ඕන කියන අදහසින් තමයි මේ සාකච්ඡා පවත්වන්නේ. ඉතින් මේක කවුරුවත් දන්නව නැත්නම් වචන ගොඩක් ගොඩ ගහ ගන්නවා කියන අර්ථයෙන් බලන්න එපා. මේ නුවණින් විමසීමටම මේ ටික යොදා ගන්න. මොකද මේවා බුද්ධ දේශනා නිසා. ඉතින් ඒක විශේෂයෙන් මම ආයෙත් බලන්න මතක් කරනවා මේ චක්කුස්මින් සති රූපේ සති චක්විඥානේ සති තියෙද්දි මෙහෙම කිව්වේ ඇයි? චක්කුස්මින් අසති රූපේ සති චක්විඥානේ අසති වෙනකොට මේ වගේ සිද්ධි ටිකක් කිව්වේ ඇයි? ඒ වගේම ඇහැ උපාදානය කරන්න එපා, ඇහැ සුරුප්පු විඥානයකට හට ගන්නවත් දෙන්න එපා. අදහස් මේ දේශනාවල තියෙන්නේ ඇයි කියන එක ටිකක් නොවනින් විමසලා බලන්න. ඒක ගොඩාක් උදව් වෙයි තමන් වඩන මාර්ගය තව ටිකක් මේ දියුණු කරගන්න කියන අදහසක් තමයි මගේ තියෙන්නේ. ඉතින් ඒක ටිකක් හරි මේ සූත්‍ර ආය ආය කියවලා බලන්න නැත්නම් අපි කරපු සාකච්ඡා දැන් මේ වෙලාවේ සමහර විට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. අපි එක එක අදහස් කියන හින්දා මේවා ආය ආය නැවත නැවත කීපසරයක් අහන්න. එතකොට තමන් කියපු ඒවත් තමන්ට ඇහෙනකොට එතනක් තියෙනවා යම් කිසි වෙනසක්. අනිත් අය කියපු ඒවත් ආය ආය පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් අහන්න. ඒ පණිවිඩේ එක්ක මම අවසන් කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.